සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සක්ක මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස හේතුං පටි සම්භූතං හේතුභංගා නිරුජ්ජති ඒ ධම්මා හේතුප්පවා තේ සංහේතුන් තථාගතෝ ආහ තේ සංජයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝති
පින්වත්නි අද මේ ඍතු දේශන මේ පින්වත්න් සදී පෑන්ටි සර්ටිස් දෙන්නේ ලෝතුරා බුදුපියාණන් වහන්සේ ලෝකයාගේ නිවීම පිණිස දේශනා කරවදාළ උතුම් සිරි සත්‍යයෙන් බිඳක් ශ්‍රවණය කරලා තමන්ටත් නිවෙන්නට මිදෙන්නට විමුක්තියටපත් වෙන්නට සංසාර දුකින් සදාටම මිදී නිදහස්වන මාර්ගය අහලා දැනගෙන ඒ මාර්ගය අනුගමනය කරන්නට අවශ්‍ය ප්‍රතිපදාවල තේරුම් ගන්නට. එනිසා පින්වතුනි අද නැවතත් මේ දහම් දේශනා විජයදාස මහත්මා ප්‍රකාශ කරන ආකාරයට මේ ස්ථානයේ දැන් ධර්ම දේශනා හැම මාසිකම එක බැගින් 70 ගණනක් 73ක් වගේ ගණනක් පාත්‍ර. අද නැවතත් මේ මුල්ම කාරණයක් පිළිබඳව දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. මොකද මේ ධර්මය හේතුඵල ධර්මය. ඒ ධම්මා හේතුඵල. එවනනම් හේතුන් පටිච්ච සම්භූත සංගී වෙන්නේ මේ හේතුවක් නිසායි. මේ හේතු කිව්වේ සං කිව්වේ සංගී වෙන්නේ ඵලය හේතු තමයි. ඔය හේතු තුනක් තියෙනවා රාගය ද්වේෂය මෝහය. රාගය කිව්වේ ප්‍රියයට ඇලීම, ද්වේෂය කිව්වේ අප්‍රියයට ගැටීම, ප්‍රිය අප්‍රිය දෙක අතර මුලා වීම තුන්වෙනි හේතුව මෝහය. මේ රාගය ද්වේෂය මෝහය කියන තුනම පුද්ගලයෙකුගේ හිතේ ඇති වෙන දෙයක්. මේක එකවරම අපි තේරුම් ගත්ත නැතුවට අපේ හිතේ මානයක් මැනීමක් මුවාවීමක් මුලාවීමක් ඇතිවුණු ගමන්ම ඒ පුද්ගලයා තුළ තේරුම් ගත්ත නැතුවට මේ රාගය ද්වේෂය මෝහය තුනම මතුවෙනවා බිහි වෙනවා නිර්මාණය වෙනවා. එවගේම රාගය ද්වේෂය මෝහය තුනම එකටම නිරෝධ කරන්න පුළුවන්කම තියෙන බව චතුර්ථ සූත්‍රයේ පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. මහා සතරපට්ඨාන සූත්‍රයේ පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. ඒ නිසා මේ හැම කෙනෙක්ම තේරුම් ගත යුතුයි මේ සං උදය වෙන්නේ එහෙම නැත්නම් මේ සං බිහි වෙන්නේ කොහොමද කියන එක. මේ ලෝකේ බුද්ධත්වයට පත් වූ බුදුහාමුදුරුවෝ දේශනා කළේ හැම දෙයකටම හේතුවක් තියෙනවා. හේතුවක් පදනම් කරගෙනයි මේ සියලුම දේවල් සිද්ධ වෙන්නේ. හේතු කරන්නේ කියනවා. හේතු කරන්නේ කවුද? විඥාණයෙන් කටයුතු කරන සත්ව, පුද්ගල, භූත, වේද, දෙවි, දේවතා, තිරිසන්, බ්‍රහ්ම මේ ආදී ඔය තලවල තියෙන තල ශිෂ්‍යගේ බොහෝ කොටස් වල ඉන්න සත්වයෝ පුද්ගලයෝ මේ හේතු කරනවා. මේ හේතු කිව්වේ ත්‍රිපිටක ධර්මයේ වෙන මොකක්වත් නෙමෙයි රාග හේතු, ద్వේෂ හේතු, මෝහ හේතු. මේ රාගය, ద్వේෂය, මෝහය ඇරෙනකොට බුදු දේශනාවේ තවත් තුනක් තියෙනවා මාන, දික්ටි, අවිද්‍යාව කියලා ප්‍රපංච ධර්ම තුනක්. ඒක හේතු කිව්වට ප්‍රපංච ධර්ම. එමනනම් පපංච ධර්ම කියන එකේ තේරුම හිස්ව පපඩමක් වාගේ, පපඩමක් ඇතුලේ හිස් හිත කුම්බනවා. අර හේතුව ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය ශක්තිය ලබා දෙනවා. ඉතින් ඒක නිසා මේ හැම පුද්ගලයෙක්ම මේ සංසාර ගමනට බැඳෙන්නේ මේ සංසාරයි කියලා හිතන්නේ මේ පැවැත්ම යම් වටිනාකමක් හරයක් අර්ථයක් තියෙනවා, මේක සුවයක් මිහිරක් ආමිසුවයක් තියෙනවා කියලා හිතන්නේ මෙන්න මේ සංසාර දෘෂ්ටියක් දැක්මක් තියෙන නිසා. සංසාරයි කියන්නේ රාගෙන් ප්‍රියදේට ඇලීම, ඇහෙන් ප්‍රිය රූපයකට බැඳීම, කණෙන් ප්‍රිය ශබ්දයකට ඇලීම බැඳීම, ඒ වගේම නාසයෙන් ප්‍රිය ගඳ සුවඳකට ඇලීම බැඳීම, සම්බන්ධ වීම, සංදිවීම, දිවෙන් ප්‍රිය රසකට ඇලීම බැඳීම, සම්බන්ධ වීම, මේක ආදරය කිරීම කියලා කියන්න පුළුවන්. කයෙන් පහසක් ලැබීම ප්‍රිය දෙයකට ඇලීලා, මනසෙන් ප්‍රිය ධර්මතාවයකට ඇලීලා බැඳීලා සම්බන්ධ වීම. එහෙමනම් මේ ඇහැ, කන, නාසය, දිවකය, මන කියන හයම අපි මේ ප්‍රියදේට ඇලීමෙන් යම් ආකාරයක සංසාර දෘෂ්ටියක් අපි තුළ ඇති වෙනවා. මේ පැවැත්ම පවත්වාගෙන යන්නට හේතු වෙන්නේ මෙන්න මේක. මේකට තමයි බුද්ධ ධර්මයේ දේශනාවේ කිව්වේ තණ්හා අනුසය කියලා. තණ්හා කියන්නේ තැනක හාවීම. එතකොට ඔය හේතුව නැත්නම්, එමනම් මේ ප්‍රියදීට ඇලීම කියන හේතුව නැත්නම් තණ්හා අනුසය උපත ලබන්නේ නැහැ. ඒ වගේම ඔය ප්‍රියයි, මනාපයි, මිහිරි, මధుරයි කියලා ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් මනෙන් මේ ගත්ත දේවල් අල්ලගත්ත, එකතු කරගත්ත, අයිති කරගත්ත, උපාදානය කරගත්ත, සම්බන්ධ කරගත්ත, සංනි කරගත්ත මේ සියලුම දේවල් අපිට කැමති දේ, රුචි දේ, මනාප දේ, නිත්‍ය දේ, සුඛ දේ, අත්‍ය දේ පවත්වන්න නවත්වන්න බැරි වෙනකොට අපේ හිතේ අර හේතුව වෙනස් වෙනවා දෙවෙනි පැත්තකට, දෙවතාවෙකට, දෙවෙනි පැත්තකට. මේක තමයි මෙතෙක් ප්‍රියයි කියලා හිතුවදී අප්‍රියයි කියලා මේ හේතුව වෙනස් වෙනවා. ඒ නිසා පුද්ගලයා තුළ අර තණ්හා අනුසය වෙනුවට මේ තණ්හා අනුසයේම ප්‍රතිඵලයක් හැටියට දෙවෙනි අනුසය, පටික අනුසය උපත ලබනවා. ඒ වගේම මේ තණ්හා අනුසය, පටික අනුසය උපත ලබන්න මූලික වෙන්නේ ඔය කියන මාන අනුසය, අවිද්‍යා අනුසය. මේ වැරදිසේ අයෝනිසෝ මනසිකාරේ මේක ප්‍රියයි, මේක මනාපයි, මේක අප්‍රියයි, මේක අමීරි, මේක වැරක් නැහැ, මේක අපිට ගැලපෙන්නේ නැහැ, පෑයෙන්නේ නැහැ, සීයෙන්නේ නැහැ, මේ ආදී කොට ඇත්තා වූ මැනීම තමයි අවිද්‍යා අනුසය, මාන අනුසය. ඒ නිසා මේ පුද්ගඥාන පුද්ගලයේ තුල මේ පැවැත්ම පවත්වාගෙන යාම සඳහා ස්වභාව ධර්මයෙන්ම මේ ඕග හතරක්, කාමෝග, භවෝග, ditthiyoga, avijjayoga හතරක් ඇති කරලා මේ තණ්හා අනුසය උපදවන්නට සියලු කටයුතු සංවිධානය කරලා තියෙනවා. ඒක ස්වභාව ධර්මය, ඒක අපි තේරුම් ගත යුතුයි. ඒකයි මේ ප්‍රියදේක ඇලීම කියන තණ්හා අනුසය තමයි ඔය කියන සංසාරයි කියලා මේකෙ කිව්වේ. නමුත් ඒ තණ්හා අනුසයෙම දෙවෙනි පැත්ත පටිඝාංශය, තුන්වෙනි පැත්ත මෝහාංශය, මානංශය, අවිද්‍යා අනුසය. ඒ නිසා මේ සංසාරයි කියලා කියන්නේ ඔය ප්‍රියදේට ඇලීම, අප්‍රියදේට ගැටීම, ප්‍රියා ප්‍රියා කර වැරණිසේ මැනීම කියන තුන. එතකොට මේ තුනට මාගදී භාෂාවෙන් කිව්ව රාග, ද්වේෂ, මෝහ වෙන මොකක්වත් නෙමෙයි. මේ රාග, ද්වේෂ, මෝහ කියන තුනම, තුනේ මේ එකතුව සංකේලා කිව්වා බුද්ධ දේශනාවට අනුව මාගදී පාදා. එනිසා මේ සංසාරයි කියලා කියන්නේ ඔය ප්‍රිය දේට ඇලීම, අප්‍රිය දේට ගැටීම සහ ප්‍රියා ප්‍රියා කර මැනීම කියන කර්ම තුනේ එකතුව සං. මේක තමයි පෘථග්ජන පුද්ගලයෙකුට සාර. මේ සංසාරයි කියලා කියපු දේ නිසා තමයි අපි මේ හේතු ක්‍රියාත්මක කරන්නේ. ප්‍රිය දේට ඇලීම හොඳයි, වටිනවා, ප්‍රියයි, මනාපයි, නිහිරි පිනවනවා, කල් පිනවනවා, නාසය පිනවනවා, පිනවා පිනවා නැවත නැවතත් ඉන්න පුළුවන්. මේ පිනවීමෙන් යම් ආමසුසුවයක් ලබනවා. ඒ නිසා ඒ පුද්ගලයා නිතරම ප්‍රිය දේවල් ඇහෙන් වෙනවා, කලින් වෙනවා, නාසයෙන් දිවෙන් කයෙන් මනින් වෙනවා. ඔයලා ඒවට පටිච්ච වෙනවා. ඒවා යම් ආකාරයකින් උපාදානය කරගන්න. ඒවා විඳවා විඳවා ඉන්න කැමැත්තක්, ආශාවක්, අවශ්‍යතාවයක් තියෙනවා. ඒකෙන් ආස්වාදයක් ලබනවා. මේ ආස්වාදයේ තමයි මේ පැවැත්ම, මේ ජීවිත පැවැත්ම අපිට මුවා කරලා වහලා මේ පැවැත්ම පවත්වාගෙන යන්න හොඳයි කියලා, යහපත් කියලා, සැපක් තියෙනවා කියලා, සුවයක් තියෙනවා කියලා අපිට පෙන්වන්නේ මෙන්න මේ ආස්වාදයේ මුවා වීමක්, අඳුරු වීමක් නිසා. එනිසා ඔය රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මේ පැවැත්මට සම්බන්ධ වෙනවා. මේ සම්බන්ධ කියන මාගදී වචනේ වචන තුනක් තියෙනවා. සංඛ්‍යානේ රාගය, ද්වේෂය, මෝහ බයන්නේ දෙන්නේ බිහි කිරීම, අන්ධ ලෙස අන්ධ බවක් බිහි කරනවා. ඒ නිසා සෑම පුද්ගලයෙක්ම මේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් අන්ධ වෙලා ක්‍රියා කරන පෘථග්ජන පුද්ගලයෙක්. පෘථග්ජන පුද්ගලයා කියන්නේ අසුතුත පෘථග්ජන පුද්ගලයා කියන්නේ ඇත්ත ඇටි හැටියට දකින්න බැරි යථාවාදී තථාකාරී බව තේරෙන්නේ නැති මේ අඳුර නොදකින, මේ අඳුරෙන් මුවා වූ, ඒ අඳුරට විලි වූ පුද්ගලයෙක්, අන්ධ වෙලා ඉන්න පුද්ගලයෙක්. එනිසා හැම කෙනෙක්ම මේ සමුදය සම්බන්ධතාවයක් උපත ලබා ගත්ත ගමනින්ම මේ අඳුරට පිළි වෙනවා. එනිසා රාග අඳුර, ද්වේෂ අඳුර, මෝහ අඳුර පුද්ගලයාව වැරදි පැත්තකට ගෙනියනවා. මේ පංචස්කන්ධය උපාදානය කරගන්නවා. මේ පංචස්කන්ධයේ යථාවාදී තථාකාරී අවස්ථාව තේරෙන්නේ නැහැ. ඒ නිසා හැම කෙනෙක්ම හිතනවා මේ පංචස්කන්ධය උපාදානය කරගත්ත තරමට වටිනවා. ඒක තමයි සියලුම පුද්ගලයන් පුද්ගලයන්ගේ නියත හැසිරීම ස්වභාවය. ගේ දොර, ඉඳ කඩම්, මිල මුදල්, යාන වාහන, රත්තරම් බඩු, ඇඳුම් ගැඳුම්, මේ ආදී කොට ඇත්තා වූ සබ්බ සකල මනාවම ඔය කියන පංචස්කන්ධයට අයිති. ඒ පංචස්කන්ධය උපාදානය කරගන්නේ මගේ, මම, මට, මට මගේ ආත්මය කියලා, ඒතම් මම, ඒසෝ අමත්මි, ඒසෝ මේ අත්තාචි කියලා උපාදානය කරගන්නේ අර කියන සාරවත් බවක්, වටිනා බවක්, අර්ප්‍රිය බවක්, ආමිසතුයක් මේකේ දකින නිසා. මේක තමයි මේ දැක්ම වැරදි දැක්මක් නිසා තමයි මේකට සක්කාය දිට්ඨිය කියලා කිව්වේ. මනනම් මේක මිත්‍යා දෘෂ්ටියට හේතු වෙන්නේ සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන දැක්මවල, වැරදි දැක්මවල, පෘථග්ජන පුද්ගලයෙක් තුළ ඇති වෙන දැක්මවල තුනේ එකතුව මිත්‍යා දෘෂ්ටි. එනිසා මේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියන මේ පංචස්කන්ධය විෂයාකාරයෙන් වැරදි ආකාරයට දැකීම නිසා තමයි පෘථග්ජන පුද්ගලයෙක් තුළ සංසාර දෘෂ්ටියක් ඇති වෙන්නේ. රාගය, ද්වේෂය, මෝහය සාරයි කියලා දකින්නේ, මනින්නේ, තීරණය කරන්නේ, තීරණය කරගෙන උපාදානය කරගන්නේ, උපාදානය කරගෙන ඒකට බැඳෙන්නේ, ඒක බලයක් තේ කල්පනා කරන්නේ මෙන්න මේ සංසාර දෘෂ්ටිය තියෙන නිසා. මේකට මේ සියලුම දේවල් වලට බුදුහාමුදුරුවෝ හේතුන් පටිච්ච සම්භූතං කියලා. එහෙම නැත්නම් අර ඒ ධම්මා හේතු පබ්බවා. මේ ප්‍රභවයේ වෙන්නේ ওই සම් ප්‍රභවයේ වෙන්නේ සම්බන්ධතාවයක් ප්‍රභවයේ වෙන්නේ සංසාර දෘෂ්ටිය ප්‍රභවයේ වෙන්නේ නිර්මාණයේ වෙන්නේ සකස් වෙන්නේ පුද්ගලයේ හිත තුළ මේ රාගය ద్వේෂය මෝහය රාගයෙන් ద్వේෂයෙන් මෝහයෙන් ක්‍රියා කිරීම වටිනවා හොඳයි ප්‍රියයි මනාපයි දැන් බලන්න යම් කිසි කෙනෙකුට තරහ ගියාම වෛරයක් ඇති වුණාම විරුද්ධකාරයෙක් තීරණය කළාම ඒ විරුද්ධකාරයට විරුද්ධව වස්කම් කිරීම පලි ගැනීම කෙනෙක් වීම ඍදවීම නඩු දැමීම ගතු කියලාම් කිවීම ඒ පිටවීම මේ ආදී දේවල් ඒ අර තරහ ගිය පුද්ගලයා තුළ ඇතිවන සතුටට හේතු වෙනවා ආමිෂ දුයක් ලැබෙනවා ඒ නිසා බොහෝ පුද්ගලයෝ මේ ප්‍රියදේට ඇලීමෙන් වන ආමිෂ සුවයට වඩා අප්‍රියදේට ගැටීම නිසා බොහෝ සුවයක් පිළිගන්නවා ඒ වෙලාවේ හිතේ ඇතිවන වේදනාව තරහින් වේදනාවක් ඇති වෙනවා ඒ වේදනාව තුනී කරගන්නට මේ ද්වේෂයෙන් කටයුතු කිරීම ඔය කියන පරිදෙහිම වස්කම් කිරීම නඩු දැමීම තව විරුද්ධ තව නොවේවල් කිරීම කෙනෙක් කිරීම කේලම් කිරීම මේ ආදී කොට ඇත්තා වූ බොහෝ දේවල් කරන්නේ කැමැත්තෙන්ම අවශ්‍යතාවයක් නිසා ඒක සුවයක් කියලා දකින නිසා ඒ නිසා මේ පුද්ගලයා තුළ මේ රාගය ද්වේෂය මෝහය කියන තුනම ඇති වුණාම ඒ පුද්ගලයා දන්නේම නැතුව ඒ පුද්ගලයාගේ මනස අඳුරු වෙනවා. ප්‍රියදේට ඇලීම නිසා රාගයෙන් අඳුරු වෙනවා. අප්‍රියදේට ගැටීම නිසා ඒ ක්‍රියාකාරකම් නිසා ද්වේෂයෙන් අඳුරු වෙනවා. ඒ ප්‍රිය අප්‍රිය අතර මැනීම නිසා මානෙ නිසා අර මනස මුවා වෙනවා අඳුරු වෙනවා. ඒ නිසා මේ අඳුර සකස් වෙන්නේ ඔය කියන හේතුව ඔය කියන හේතු තුන නිසාමයි. හැබැයි මේ හේතු තුන තුනක් එහෙම නෙමෙයි. එකම හේතුවක තුන් පැත්තක්. එකම ධාතු කැටයක තුන් පැත්තක් වගේ මේ තුන හේතු තුන අපි හේතු තුනක් කියුවට එකම හේතුවක තණ්හා අනුසේ දෙවෙනි සහ තුන්වෙනි පැත්ත එහෙම නැත්නම් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා එහෙම නැත්නම් අර කාම ලෝක රූප ලෝක අරූප ලෝක මේ ආදී කොට ඇත්තා වූ විභජනය කරලා බෙදලා පෙන්වුවට මේක තියෙන්නේ එකම දෙයක් එකම කාම තණ්හාවක් කාම අනුසයක් අර ඇහැ කන නාසය දිවකය මන පිනවීමේ ආශාව කැමැත්ත අවශ්‍යතාවය ලබන ආස්වාදයේ තමයි මේ කාම අනුසය කියලා ඒක නැවත නැවත යලි යලි අලුතෙන් ඒ කාම අනුසය එහෙම නැත්නම් මේ රාග අනුසය තණ්හා අනුසය ඇති කර ගැනීම ඒ ලැබීම ඒ පිනවීම ඒ විඳවීම පුද්ගල බුද්ධයාට ලැබෙන ලොකුම ආස්වාදය. නමුත් මේ ලබන ආස්වාදයේ හේතුවක් කොටගෙන තමන් දන්නේ නැතුව තමන්ගේ නිවන වෙනවා. ඒ නිසා වෙන්නේ මේ සංසාර ගමනට සංදිවන බන්ධ වෙන බැඳෙන බද්ධ වෙන කරුණු තුනක් බැමි තුනක් හැටියට පුද්ගලයා තුළ ප්‍රත්‍යඥ පුද්ගලයා තුළ සකස් වෙනවා. මේක අපිට පේන බැමි තුනක් නෙමේ. නමුත් මේ බැමි තුන අධ්‍යාත්මික වශයෙන් මනෝමය කය තුළ සකස් වෙලා අපි මේ සංසාර ගමනට බද්ධ කරන බැමි තුනක්. මේ බැමි තුනටම මුල් වෙන්නේ ඔය කියපු හේතු තුන. මේ හේතු තුනම එකම අවස්ථාවක එකම හේතුවක් නිසා ඇතිවන අර ගැට ගොතන වගේ තුනක් අර කොණ්ඩි ගොතනකොට තුනකට බෙදලා ගොතනවානේ. මේ වගේ මේ කරුණු තුනක් එකටම ගොතනවා. මේ බැමි තුන තමයි රාග බැම්ම, ద్వේෂ බැම්ම, මෝහ බැම්ම. මේ රාග බැම්ම, ద్వේෂ බැම්ම, මෝහ බැම්ම නිසා තමයි පුද්ගඥාන පුද්ගලයේ මේ සංසාරයට සම්බන්ධ වෙන්නේ, බැඳෙන්නේ, බද්ධ වෙන්නේ, සංදි වෙන්නේ සියලුම දේවල් මේ හේතු වෙන. ඒක කිව්වේ යේ ධම්මා හේතු පබ්බවා තේ සං හේතුන් තථාගතෝ ආහ. තථාගතයන් වහන්සේ මේ දේශනා කරපු මුළු ධර්මයේම මේ සං පිළිබඳව මේ කරුණු තුන පිළිබඳව දේශනා කළා යේ ධම්මා හේතු පබ්බවා. ඒ වගේම බුදුරමඳුරුව දේශනා කළේ මේ රාගය ද්වේෂය මෝහය කියන හේතු තුන පෙන්නලා දීලා මේ රාගය ද්වේෂය මෝහය අලුතෙන් සකස් වෙන ආකාරය එහෙම නැත්නම් ඔය තණ්හා අනුසය පටිඝා අනුසය අවිද්‍යා අනුසය කියන අනුසය තුනම සකස් වෙන බව පෙන්නලා දීලා මේ අනුසය න අනුසේති කිරීමට උපකාර වෙන්නේ මොකද්ද තේ සංචයෝ නිරෝධ මේ සං නිරෝධ කිරීම හේතුව නිරෝධ කිරීම රාගය ද්වේෂය මෝහය නිරෝධ කිරීම මේකට උපකාර වෙනවා මේ නිරෝධ වෙනවා නිරුද්ධති කියන එකේ වචනේ තේරුම නැති කිරීම එහෙම නෙමෙයි නැති කිරීම කියන එක මේක අර්ථ ගන්නවන්නේ නැහැ මෙතන අර්ථ ගන්නවන්නේ නිරෝධ කියන්නේ රෝධ නොකිරීම හැම පුතග්ජන පුද්ගලයෙක්ම මේ රෝධ කරනවා හිතෙන් මේ රෝධ කරනවා කියන්නේ චිත්ත වීති දිගේ තමන්ගේ හිතෙන් යමක් අපි ඇහෙන් ප්‍රිය රූපයක් දැක්කාම මේ ප්‍රිය රූපයෙන් ඇහැ ලැබූ ආස්වාදය යලි යලි නැවත නැවතත් ඒ ආස්වාදය මතුවේ මතු ලබා ගන්නට උපකාර වන රෝධ කිරීමක් කරනවා ඒ රවුම් ගැනීමක් කරනවා ඒ අනුව තමයි පුද්ගලයා මේ සංසාර ගමනට බැඳෙන බොහෝ කරුණු ඔය අනුසය තුනම වර්ග තුනම සකස් වෙනවා අර විරුද්ධකාරයෙකුට අපි මොකද කරන්නේ කියලා මේ විරුද්ධ කොහොමද පරිගන්නේ කොහොමද විරුද්ධකම් කරන්නේ මොන ආකාරයට කියලා අපේ හිතෙන්ම මේ රවුම් ගාලා රෝධ කරලා ඒ විරුද්ධකාරයාගෙන් පරිගන්න විරුද්ධකාරයට වැඩ කරන්න සිත්කම් කියන්නේ මේ වාස්කම් කියන්නේ අර මොකක් හරි පරිගහන්න කටයුතු කරනවා ඒ වගේම මනින මැනීමක් මේ සිතෙන් කරන දෙයක් එල්ලා පින්වතුනි මේ රෝධ කිරීම නැවැත්වීම නිරෝධ කියලා බුද්ධ දේශනාවේ කිව්වා. ඒක නවත්වීමක් නෙමෙයි නවත්තන්න අවශ්‍ය මොකද්ද? තමන්ගේ හිතෙන් රෝධ කිරීම, රෝධ ගැනීම, චිත්ත විඳිනියේ රවුම් ගැනීම, ඒ පිළිබඳව දිගින් දිගටම සිටීම, සංකාර කිරීම නවත්තන්න පුළුවන්. දැන් අර බාහ්‍ය දානීයතුමාට බුදුහාමුදුරුව දේශනා කළේ මෙන්න මේ රවුම් ගැනීම පිළිබඳව නැවැත්වීම පිළිබඳව බුද්ධ දේශනාවේ දේශනා කරලා තියෙන සරල පැහැදිලි පිළිසිදු කෙටිම විස්තරය. ditteva ditta mattam bhavissati. suteva suta mattam bhavissati. muteva muta mattam bhavissati. viññate viññāta mattam bhavissati. දැන් මෙතන ditteva දිට්ට මත්තන් දැකපුදේ දකින්න එපා කියලා බුදුහාමුදුරුවෝ කොයි වෙලාවකවත් කියලා නැහැ දකින්න එක ඇහැටියන පුද්ගලයෙකුට දකින්න. ලාසන දේ ප්‍රියමනාප දේ ලෝකෙ තියෙන සියලුම ලෝකෙ තියෙන ප්‍රිය දේ සහ අප්‍රිය දේ මිහිරි දේ අමාරි අමිහිරි දේ ලාභ දේ අලාභ දේ මේ රූප ආදී දකින්න. ඒ දැකීම අපිට නවත්තන්න පුළුවන් කමක් අපිට නවත්තන්න පුළුවන් මොකද්ද? අර දැක්ක දේ අනුව ඒ දැක්ක දේ දැකීම මාත්‍රයකට පමණක් සීමා කළා ඒ දැකීම අනුව අපි හිතින් රෝධ ගාලා බිහි කර ගන්නා අර තණ්හා අනුසය පටිඝා අනුසය අවිද්‍යා අනුසය බිහි කිරීම නවත්තන්න පුළුවන් බිහි කිරීම සම්පූර්ණයෙන් නැවැත්වීම තමයි භවිෂ්‍යති කිව්වේ භවිෂ්‍යති භවිෂ්‍යති කිව්වේ බිහි කිරීම වෙන් කළා තේරුම් අරගෙන ඒ බිහි කිරීමෙන් වෙන් වෙලා ඒ බිහි කිරීම අස් කිරීම රා භවිෂ්‍යති ඒ නිසා මේ හොඳට තේරුම් ගන්න ඕන අපිට මේ ඇහැ කන නාසය දිව කය මන පාවිච්චි කරන එක බුදුහාමුදුරුවෝ පැකිව්වෙත් නෑ. ලසන රූප අප්‍රිය රූප බලන එක ඒක බැලෙනවා දකින්නවා ඒකේ පැකිව්වෙත් නෑ. කිව්වේ මේ ලසන රූපයක් හෝ අප්‍රිය රූපයක් හෝ මනින රූපයක් හෝ දැකලා ඒකෙන් අනුව මේ මනින එක මේ රවුගාන එක මේ සංකාර කරන එක ඒ සංකාර කරලා මේ රාගාංශය පටිඝාංශය අවිජ්ජාංශය තණ්හාංශය උපද්වා ගන්න එක නවත්තන්න කියලා පැහැදිලිව පිළිසිදුව විග්‍රහ කළේ. ඒ නිසා දැන් වාහ්‍ය දාල් වීර්යතුමාට මේ කතාව මේ බොහොම සුළු දේ මේ වචන ටික කිව්වට පස්සේ ඒක වාහ්‍ය දාල් වීර්යතුමාට බොහොම පැහැදිලිව පිළිසිදුව තේරුම් ගන්න පුළුවන්. නමුත් අද මිනිසුන්ට මේක තේරුම් ගන්න ටිකක් අමාරුයි. ඒක නිසා බුදුහාමුදුරුවෝ මේක තවත් ක්‍රමයකට මහා සතරාර්ථපට්ඨාන සූත්‍රයේ විග්‍රහ කළා. මේක අර හතරම කායේ කාය අනුපස්සන වේදනාසු වේදනා අනුපස්සන චිත්තේ චිත්ත අනුපස්සන ධම්මේ ධම්ම අනුපස්සන 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 කියන්නේ අනුසය එමන අලුතෙන් උපදවා ගන්නා අර කියන රාගංශය තණ්හා අංශය නොඋපදවා රවුන් නොගා නිරෝධ කරලා ප්‍රහාණය කරලා පජාති පහනාති පස්සති. එනිදා අනුපස්සනා කරනවා කියන්නේ වර්තමාන මොහොත තුල තමන්ගේ හිතේ උපත ලබන්නට එන ඔය කියන තණ්හා අනුසය ඔය කියන පටිඝා අනුසය ඔය කියන අවිද්‍යා අනුසය නොඋපදවා රෝධ නොකර නිරෝධ කරලා ඒකෙන් මිදී නිදහස් වෙලා වැළකී. මේකට කිව්වා න අනුසේති නානුසේති කියලා කිව්වා. රාග අනුසයන් නානුසේති පටිඝ අනුසයන් න අනුසේති අවිද්‍යා අනුසයන් න අනුසේති. ඔක නානුසේති කියලා කියනවා න අනුසේති කියලා කියනවා. මේකේ වචන තියෙන්නේ හොඳට තේරුම් ගන්න ඕනේ. ඉස්සෙල්ලාම මේ තණ්හා අනුසය දෙවෙනි කොට පටිඝ අනුසය තුන්වෙනි කොට අවිජ්ජා අනුසය න අනුසේති කරනවා කියන්නේ අර අලුතෙන් උපදින්නට එන තණ්හාව තණ්හා අනුසය නොඋපදවාම නිදහස් වීම මිදී නිදහස් වීම. මේක කරන්නට නම් මේ අනු කියන්නේ මොකන්ද කියන එක තේරුම් ගැනීම අත්‍යවශ්‍යයි. දැන් අනු කියන්නේ බුද්ධ දේශනාවේ මාර්ගදී භාෂාවෙන් අලුතෙන් අලුත් විතෙන් මේ හිතේ මෙතෙක් නොතිබුණු දෙයක් අලුතෙන් අපි සකස් කරලා ඇති කර ගැනීමයි. අනුසය තණ්හා අනුසය පටිඝ අනුසය අවිද්‍යා අනුසය මේ අනුසය විතරයි අපිට නොඋපදවා ඉන්න පුළුවන් වෙන්නේ. වර්තමාන මොහොතේ අපිට අපේ හිත වර්තමාන මොහොතට සතියෙන් අවධානයෙන් යුතුව කටයුතු කළොත් අපිට පුළුවන් මේ වර්තමාන මොහොතේ අපේ හිතට අලුතෙන් ඇතුළත් වෙන්නට එන තණ්හා අනුසය න අනුසේති කරන්න පටිඝ අනුසය න අනුසේති කරන්න අවිද්‍යා අනුසය න අනුසේති කරන්න. මේ සඳහා මේ අලුතෙන් ඇතුළත් වෙන්න එන අනුසය න අනුසේති කරන්න නම් අර අනු කියන වචනේ අපි හොඳට තේරුම් අරගෙන අනුපස්සනා කරන්න ඕන. අනුපස්සනා කියන්නේ අලුතෙන් උපදෙ උපදින්නට එන අර තණ්හා අනුසය අවිද්‍යා අනුසය පටිඝ අනුසය තුනම පස්සන. පස්සන කියන්නේ පස්සති පජාති පහනාව. ඒක ප්‍රහාණය කරලා ඉවත් කළා අත් කරනවා ඒක ඇතුළට නොගෙන ඉන්නවා. දැන් මේ මාගදී භාෂාවෙන් සිංහල භාෂාවෙන් තියෙන වචනයක් තමයි අනුභව. අනුභව කියන්නේ අපි දැනට එළියේ තියෙන දෙයක්, පිඟානක තියෙන දෙයක්, භාජනයක තියෙන දෙයක්, පළතුරක් හෝ එළවලුවක් හෝ මොනවා හෝ අපි ඇතුළට ගන්න කටයුතු කිරීම අනුභව. අනු කියන්නේ අලුතෙන් දැනට පිට තියෙන දෙයක් ඇතුළට ගැනීම, කරට ගැනීම. ඒ වගේ දැන් අර අනුසය එළියේ තියෙන දාම තාම අපේ හිතෙන් අපි ඇතුළට ගත්තේ නැහැ. මේක අනුපස්සනා කරනවා කියන්නේ අර එළියේ තියෙන දේ නොගෙන අත්හැරලා ප්‍රහාණය කළා, ඉවත් කළා, අයින් කරන එක. ඒකට කියනවා අනුපස්සනා. අර අනුසය න අනුසේති කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ පස්සනා කිරීම. මේ පස්සනා කිරීම ක්‍රම හතරකින් බුදුහාමුදුරුව ප්‍රහාණය කරන්න, එවනනන අනුසේති කරන්න ඉගැන්වුවා. මේක තමයි කායේ කාය අනුපස්සන, වේදනාසු වේදනා අනුපස්සන, චිත්තේසු චිත්තානුපස්සන, ධම්මේසු ධම්ම අනුපස්සන. දැන් මෙතන යම්කිසි කෙනෙක් මේ වචන ටික වැරදියට ප්‍රකාශ කළොත් අද වැරදිය ප්‍රකාශ කරනවා. දැන් බොහෝ අය බොහෝ දේශකයෝ මේකට කියනවා කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන එක සම්පූර්ණයෙන්ම වැරදි අර්ථයක් කියන ධර්මයෙන් විකෘති කරපු පද හතරක් වචන හතරක්. කායානුපස්සනා කියන වචනය බුද්ධ දේශනාවේ තියෙන්නේ කායේ කාය අනුපස්සනා, වේදනාසු වේදනා අනුපස්සනා, චිත්තේසු චිත්ත අනුපස්සනා, ධම්මේසු ධම්ම අනුපස්සන. මේක හොඳට තේරුම් ගත්තේ නැත්නම් මේ අනුපස්සනා කරන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මේ අනුපස්සනා කරන්න උපකාර වෙන තවත් වචනයක් වගේක් මම මේ අනුපස්සනා අතර විග්‍රහ කරන්න යන්නේ නැහැ අද. මොකද ඒක විග්‍රහ කරන්න ගියොත් තවත් පැත්තකට යන්න වෙනවා. නමුත් මේ අනු කියන වචනේ තවත් පැහැදිලි වෙන්න විග්‍රහ කරන්න ඕන. මෙතන බුදුහාමුදුරුව මාගදී භාෂාවෙන් මේ අනු වචනේ තවත් මතු කරන්න කිව්වා අනුස්සති කියන වචනය. දැන් අර අතර තියෙන අනුපස්සනා මෙතන තියෙන අනුස්සති. සියලුම බුදුහාමුදුරුවන්ගේ දේශනා අනුස්සති භාවනා. දැන් හොඳට තේරුම් ගන්න ඕන අනිච්ච අනුපස්සනා මේක කරන්න, අනිච්ච අනුපස්සනා කරන්න, දුක්ඛ අනුපස්සනා කරන්න, අනාත්ම අනුපස්සනා කරන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ මෙත්ත අනුස්සති, මෙත්තානුස්සති, අසුභ අනුස්සති, අසුභානුස්සති, බුද්ධ අනුස්සති, බුද්ධානුස්සති, මරණ අනුස්සති, මරණානුස්සති. එතකොට මෙතන මේ අනුස්සති කියන එක හොඳට තේරුම් ගත්තේ නැත්නම් අපේ අර හිතට ඇතුල් වෙන්න එන වැරදි නිච්චතේ සුඛතේ අත්තති යමක් නිච්ච වෙන්න සුඛ වෙන්න අත්ත වෙන්න අර හේතුවක් රාගය, ද්වේෂය, මෝහය, මාන දිට්ඨිය, අවිද්‍යාව. වෙන මොකක්වත් නිච්ච වෙන්නේ නැහැ. වෙන කිසිම දෙයක් වෙන කිසි හේතුවක් නිච්ච වෙන්නේ නැහැ. ඔය සියලුම වැරදි කරන්නේ ඔය ප්‍රිය දෙයට ඇලීම කියන රාගය, නිච්චදේ, සුඛදේ, අත්තදේ අභිනන්දනයෙන් වැළඳගෙන ඒකෙන් උපාදානය කරගෙන ඒක රවුම් ගාලා සමුදය කරලා උපාදානය කරගෙන. ඒ නිසා මේ අනුස්සති භාවනාව අනුපස්සනාවට නිතරම නියත වශයෙන්ම උපකාර වන භාවනාව. මේක හොඳට තේරුම් ගන්න ඕන. අපි මේ කායේ කාය අනුපස්සනා කරන්න, වේදනානු වේදනා අනුපස්සනා කරන්න, චිත්තේ චිත්ත අනුපස්සනා කරන්න, ධම්මේ ධම්ම අනුපස්සනා කරන්න නම් මේ කියන අනුස්සති හතර, මෙත්තානුස්සති, ඒ වගේම අසුභානුස්සති, ඒ වගේම මරණ අනුස්සති ඒ වගේම බුද්ධ අනුස්සති කියන චතුරාර්ය ඉතාම වැදගත් බොහොම ඒක අත්‍යවශ්‍යම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. දැන් මෙතන තව අනුස්සති සීලානුස්සති ත්‍යාගානුස්සති මේ වගේ බුදුහාමුදුරුව තවත් නොඑක් ආකාරයේ අනුස්සති විග්‍රහ කරලා තියෙනවා. නමුත් මේකේ වැදගත්ම අනුස්සති හතරයි කියන්නේ චතුරාර්යකා කියන මේ විග්‍රහයේ මේක පිළිපොතේ තියෙනවා චතුරාර්යකා මේක මෙත්තා අනුස්සති අසුභානුස්සති මරණානුස්සති බුද්ධානුස්සති මේ හතරෙන් තමයි අපිට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරලා නිබ්බිදා විරාගා නිරෝධා පටිච්චසමුප්පාද කරන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒක නිසා පින්වතුනි මේ අනුස්සති කරන්නට අනුපස්සනා කරන්නට අපිට තවත් උපකාර වන ප්‍රායෝගික ක්‍රියාකාරකමක් අපි දැනගත යුතුයි. මේක දැන් මේ කියන කරුණු මේ උතුම් බුද්ධ ධර්මයේ මාර්ගදී භාෂාවෙන් බුදුහාමුදුරුව ඉතාම වැදගත්ේ බොහොම සරල විදියට විග්‍රහ කරපු දේවල්. අපේ හිතේ යම් සංකාරයක් ආවොත් ඒ සංකාරයේ දිගේ අපි දිගින් දිගටම රෝධ කළොත් රවුම් ගැව්වොත් චිත්ත වීති පැවැත්වුවොත් තමයි මේ අනුසති නොකර අනුපස්සනා නොකර අරණ අනුසති කියලා අනුසෝතගාමී මාර්ගයේ ප්‍රතිපදාවක අපි යන්නේ. මේ අනුසෝතගාමී ප්‍රතිපදාව කියන එකේ අර අනු තියෙනවා. අලුතෙන් අපි මේ ගමනට මේ ගමන යන වේගයට අලුතෙන් වේගයක් එකතු කරනවාට කියනවා අනුසෝතගාමී. පටිසෝතගාමී කියන්නේ ඒ වේගය අත්හැරලා ඒ වේගේ පරයා අපි අනිත් පැත්ත නාපරං ඉතත්තායත් කියන්නේ ඒක නාපරං. එනිසා ඒ වේගය අලුතෙන් උපදවන්නේ නැතුව ඒ වේගයට විරුද්ධව ඒ වේගයේ සාමුලින්ම ඉවත් කිරීම තමයි මේ පටිසෝතගාමී. එතකොට මේ අනුසෝතගාමී තත්ත්වයෙන් පටිසෝතගාමී තත්ත්වයට එන්න නම් මේ සංකාර වල සංකාර කිරීමෙන් අපි අලුතෙන් හිතේ ඇති කරගන්නා විඥාන වේගය අලුතෙන් උපදවන්නා වේගය පිළිබඳව යථාභූත ඥාන දර්ශනයක් ඇත්ත ඇති හැටියෙන් දැකීමක් දකින්නට අවශ්‍යයි. ඒ නිසා බුදුහාමුදුරුව මේ සියලුම දේවල් වලට මුල් වෙන කරුණ හැටියට මේ සංකාර විග්‍රහ කළා. ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕන අර අනුසය කරන්නට අනුපස්සනා කරන්නට අර රාගානුසයන් න අනුසේති පටිඝානුසයන් න අනුසේති අවිද්‍යානුසයන් න අනුසේති කරන්නට අපි නියත වශයෙන් දැනගත යුතුයි මේ සංකාර කියන්නේ මොකද්ද කියලා. මේ සංකාර කියන්නේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කරන කියන හිතන ක්‍රියාකාරකම්. සං කියන්නේ රාගය ද්වේෂය මෝහය. ඒ රාගය ද්වේෂය මෝහය හිතට අරගෙන ඒකෙන් යම් ක්‍රියාවක් කතාවක් සිටිවිල්ලක් කරොත් මනෝ සංකාර කාය සංකාර වචී සංකාර කළොත් එතෙන් දිහර අනුසය අලුතෙන් උපදිනවා. සංසාරයේ අලුතෙන් වෙන්න තණ්හා අනුසය රාගානුසය පටිඝානුසය අවිද්‍යානුසය ඉපද ලැබලා අර අනුසෝතගාමී මාර්ගයේ පුද්ගලයාව ගෙනියනවා. ඒක වේගයක් උපදිනවා. ඒ නිසා අපි තේරුම් ගත යුතුයි මේ උතුම් බුද්ධ ධර්මයේ ප්‍රායෝගිකව හොඳටම තේරුම් ගත යුතු දේ තමයි සබ්බේ සංඛාරා අනිච්චාති සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති. යදා පඤ්ඤාය පස්සති කිව්වේ යථා භූත ඥාන දර්ශනයෙන් ප්‍රඥාවෙන් මේක පස්සති. යදා පඤ්ඤාය පස්සති ප්‍රහාණය කරන්න තේරුම් ගන්න ඕනේ. මොකද අර සංකාරයෙන් උපගිනා වූ වැරදි වේගේ විඥාන වේගේ. හැබැයි මේක සබ්බේ සංකාර සියලු සංකාර අපි හරියට තේරුම් අරගෙන ඒකෙන් උපදින වේගය අලුතෙන් උපදින වේගය ප්‍රහාණය කරන්න පස්සති කරන්න යදා පඤ්ඤාය පස්සති අන්නේතෙන්දි අත නිබ්බින්දති දුක්ඛේ අන්නේතන නිබ්බින්දති වෙනවා අත කියන්නේ එතන එතන එතනදිම නොබැඳිනවා නිබ්බින්දති කියන්නේ නොබැඳිනවා අත නිබ්බින්දති දුක්ඛේ අර දුකපදෝනේ හේතුවට නොබැඳිනවා ඒ සමග්ගෝ විසුද්ධිය ඒකම නිවනට හේතුවයි ඉතින් ඒක නිසා පින්වතුනි හොඳටම තේරුම් ගන්න ඕන මේ අනිත්‍ය අනුපස්සී විහෙරති නිච්ච සංඥා පජාති දුක්ඛ අනුපස්සී විහෙරති සුඛ සංඥා පජාති අනත් අනුපස්සී විහෙරති අත් සංඥා පජාති නිබ්බිදානුපස්සී විහෙරති අභිනන්දිං පජාති විරාගානුපස්සී විහෙරති රාගං පජාති නිරෝධානුපස්සී විහෙරති සමුදයං පජාති පටිවිසග්ග අනුපස්සී විහෙරති සබ්බූපති පජාති කියපු එකයි සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධියා කියපු එකයි සබ්බේ සංඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ කියපු කතාවයි සබ්බේ ධම්මා අනත්තාටි යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධියා කියපු එකයි එක හා සමානම අර්ථ තියෙන දෙයක් ඒ නිසා මේ බුදුදහමේ හරය භාවනාවට සීලෙන් සමාධියෙන් අපි කරගත යුතු දේ තමයි මේ සංකාර විසංකාර කිරීම. එවනනම් මේ සංකාර නිරෝධ කිරීම. එවනනම් මේ සංකාර කිරීම නවත්තලා ඒ වෙනුවට විසංකාර කිරීම. සංකාර කියන්නේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ක්‍රියා කිරීම. විසංකාර කියන්නේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ක්‍රියා නොකර විහිත රාගී විහිත දේසී විහිත මෝහී ආකාරයට ක්‍රියාත්මක වීම. අපිට මේ පැවැත්ම තුළ සංකාර අවශ්‍ය වෙන්නේ මේ ඇහැකන්නාසය දිවකය මන යලි යලි මතු මතු නැවත නැවතත් හදාගෙන අර අලුතෙන් ඔය ඇහැකන්නාසය දිවකය මන පිනවීමේ ආමිස සුවයක් ලැබීම සඳහායි. නමුත් අපිට මේ ඇහැ පාවිච්චි කරන්න පුළුවන් සංකාර නොකර ක්‍රියාසිත් පවත්වලා කන නාසය දිවකය මන හයම පාවිච්චි කරන්න පුළුවන් මේ පංචස්කන්ධය පාවිච්චි කරන්න පුළුවන් උපාදානය කරන හොයි. එනිසා මේ සංකාර තිරීමෙන් තමයි ඔය ඇහැ කන නාසය දිවකය මන ආයතනයක් බවට පත් වෙන්නේ ඔය පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයක් බවට පත් වෙනවා. එහෙමනම් මේ බුද්ධ දේශනාවේ තියෙන වැදගත්ම වචනේ මේ අනිච්ච දුක්ඛ අනත්ත තේරුම් ගැනීම වගේම මේ අනිච්ච දුක්ඛ අනත්ත වලට හේතුව අර සංකාර. සබ්බේ සංකාරා අනිච්චාති. වෙන මොකක්වත් බුදුහාමුදුරුවෝ කොහෙවත් ඔය පටිච්චසමුප්පාද විග්‍රහයේ තියෙන කිසිම දෙයක් මේ වගේ විග්‍රහ කරලා නැහැ. සබ්බේ සංකාරා අනිච්චාති සබ්බේ සංකාරා දුක්ඛාති ඒ අනුවයි සබ්බේ ධම්මා අනත්තාති වෙන්නේ. එනිසා පින්වතුනි මේ සංකාර පිළිබඳව නිවැරදි අවබෝධයක් ලැබීම නිවන් මගට කෙලින්ම උපකාර වන ගැඹුරු තැනක් ගන්නවා. සංකාර කරන්නේ තමා නැවත සාරයි කියලා සංසාරයි කියලා හිතන්නේ මේ සංකාර කිරීම පෘථග්ජන පුද්ගලය. බුදුහාමුදුරුව බෝධිසත්ව තත්ත්වයේ ඉන්නතුරු බුද්ධත්වයට පත් වෙනතුරු බුදුහාමුදුරුවම මේක පැහැදිලි කරුවා. උපේව මේ සම්බෝධා අනවි සම්බුද්දස්ස අසම්බුද්දස්ස බෝධිසත්වස්ස ඒව කියලා බුදුහාමුදුරුවම බෝධිසත්ව කාලේ කලාරු සංකාර මේ සංකාර තේරුම් නොගෙන මේ සංකාර වල අනිත්‍ය බව දුක්ඛ බව අනාත්ම බව තේරුම් නොගෙන ඉතින් ඒක නිසා මේ සංකාර කියන්නේ සංසාර කියන්නේ මේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ප්‍රියදේට ඇලීමට කරන ක්‍රියාකාරකම් ප්‍රියදේට අප්‍රියදේට ගැටීමට කරන ක්‍රියාකාරකම් සහ ප්‍රිය අතර මැනීමෙන් කරන ක්‍රියාකාරකම් මේ කාය සබ්බකාය කිව්වේ මේ ක්‍රියාකාරකම් වල අපේ අර ලැබෙන ප්‍රතිඵලය තමා නිසා තමා අපි මේ සංසාරයට බැඳින්. ඒ නිසා ඔය කියන සබ්බකාය පටිසංවේදී තත්වයටපත් වෙන්නේ මෙන්න මේ සංකාර කිරීම නිසා. ඒ නිසා හැම කෙනෙක්ම දැනගන්න ඕනේ මේ සංකාර හරියට තේරුම් ගන්නට. දැන් ඕනෑම කෙනෙකුට ඇහෙන් ලස්සන රූපයක් දැකීම සංකාරයක් එහෙම නෙමෙයි. ඇහෙන් ලස්සන ඇහෙන් කනෙන් නාසයෙන් අපි හිතමු මේකට පොඩි උදාහරණයක් අපි හැමදාම ගන්න උදාහරණයක් නැවත ගත්තොත් අපි දිවෙන් කොහොමද මේ රස සංකාරයක් කරන්න කියලා අපිට කවුරු හරි හොඳ රස කේක් කෑල්ලක් කන්න දෙනවා. මේ කේක් කෑල්ල කෑම හෝ මේ කේක් කෑල්ල දැකීම හෝ සංකාරයක් වෙන්නේ නැහැ. සංකාරයක් වෙන්නේ මේ කේක් කෑල්ල කටට ගන්නවා, කේක් කෑල්ල කනවා, කටක් දෙකක් කනකොට අපි පටන් ගන්නවා මේ රසය, මේ කේක් කෑල්ලේ රසය අපි මෙතෙක් විඳු අර මෙතෙක් අතීතේ කාපු කේක් එක්කලා මනින්න සංසන්දනය කරන්න. මෙන්න මේ මැනීම නිසා මේ කේක් කෑල්ල මෙතෙක් කාපු කේක් කෑලි වලට වඩා රස නම් අන්න ප්‍රියදේට ඇලීම කියන සංකාරයක් ඇවිල්ලා මේ පිළිබඳව අපේ හිතෙන් රවුම් ගන්න. මේක දැන් අර කේක් කෑල්ල හොඳනම් රස නම් ඒකෙන් තෘප්තියක් ලබන්න බැරි නම් දෙවෙනි කේක් කෑල්ල ගැනීම පිළිබඳව සංකාරයක් ඇති වෙනවා. අනේ මේක ඇති වෙන්නේ හිතේ. මේක දැන් ඊට පස්සේ දෙවෙනි වරටත් මේ කේක් කෑල්ලක් අල්ලයිද ලබා ගන්න පුළුවන් වෙයිද? එහෙම නැත්නම් මේ සංකාර ඔතනින් නවතින්නේ මගේ ප්‍රියයන්ටත්, මගේ දරුවන්ටත්, මගේ ගෙදර අයටත් මේ කේක් කෑල්ලක් ලබා දෙන්න කොහෙන්ද මේක ගන්න පුළුවන්? මේක මට හදන්න පුළුවන්ද? මේකේ කොයි මොනවද දාලා තියෙන්නේ? මොනවද මේකේ ඉන්ග්‍රීඩියන්ට්ස්? මේ ආදී කොට ඇත්තා වූ සංකාර කරනවා. අර කේක් කෑල්ල කෑම නෙමෙයි මේකේ වරද. මෙන්න මේ සංකාර කිරීම නිසා අපි අර මේකට ඇලිනවා, ගැටෙනවා. දැන් මේ කේක් කෑල්ල උදාහරණ ගත්තොත් මේක අමීග අප්‍රිය අර මීටෙක් පෙරකාපු කේක් කෑලි වලට වඩා අමීර් නම් අප්‍රිය නම් මෙතෙන්දි අර තන්නා අනුසේ නෙමෙයි පටිග අනුසේ. අප කොහෙන්ද මේ කේක් කෑල්ල ගත්තේ? මේ කවුද මේ කෑල්ලේ? මේ වගේ කේක් කෑලි ගන්න පුළුවන්ද? මේක කීයද ගන්න? මේ වගේ ආදී කොට ඇත්තා වූ දෙවෙනි වේශයෙන් උටට ඇති වෙන සංකාර ඇති වෙනවා. ඒ නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ සංකාර කිරීම කියන එක නෙමෙයි ඔය කියන ඇහෙන් රූපයක් බැලීම, කනෙන් ශබ්දයක් ඇසීම, නාසයෙන් ගඳ සුවඳක් ගැනීම, දිවෙන් රසක් බැලීම, කයෙන් පහසක් ලැබීම, මනසෙන් ධම්මතාවයක් ලැබීම. ඒක නෙමෙයි වැඩේ. අර දිගින් දිගටම ඉතින් රවුම් ගාලා රෝද ගාලා තවත් මේ ගැන ඉදිරියටත් මතු මතුවටත් යලි යලි මේ ආස්වාදය මතුකට පිනවා පිනවා විඳවා විඳවා මැන මැන කරන්නට කල්පනා කරන දේ තමයි මේ රාගාංශය, පටිඝාංශය, අවිද්‍යාංශය, තණ්හාංශය උපදීනට හේතුව මේ සංකාර කිරීම. එනිසා පින්වතුනි හොඳට තේරුම් ගන්න ඕන මේ සංකාර නොකර ක්‍රියාසිත් පාත්තන් පුළුවන් කාර්සි ක්‍රියාසිත් කියන්නේ කාර්. දැන් අර සං නැහැ. රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරන්න නැතුව ක්‍රියාසිත් විතර පාත්තන් පුළුවන් ගැප්තියු තියෙනවා. එනිසා අරහතුන් වහන්සේ මේ සබ්බේ සංඛාරා අනිච්චාති බව, සබ්බේ සංඛාරා දුක්ඛාති බව, සබ්බේ ධම්මා අනාත්මාති බව යදා පඤ්ඤාය පස්සති අතින් බින්දති දුක්ඛේ හේතු මග්ගෝ විසුද්ධි ඥා කියන මේ ධර්මතාවයේ යථා වූ ඥාන දර්ශනයෙන් අවබෝධ කරගත් නිසා අරහතුන් වහන්සේ මඟපල්ලාභී මේ සංඛාර කරන්නේ නැහැ, ක්‍රියාසිත පමණයි පවත්තන්නේ. ක්‍රියාසිත පැවැත්වීම කාටවත් අර සංසාරී දුක් වෙන්න රාග අනුසය අවිද්‍යා අනුසය පටිඝා අනුසය උපදින්නට හේතුවක් වෙන්නේ නැහැ. එතෙන්දී ක්‍රියාසිත පැවැත්වීම යහපත්, කාටවත් යහපත්, තමන්ටත් යහපත්, අනුන්ටත් යහපත්. ඉතින් ඒක නිසා ඕනෑම මිනිහෙකුට මනසක් තියෙන කෙනෙකුට යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කළොත් මේ සියලුම දේවල් අපි මේ සංසාර ගමන දිගින් දිගටම අලුතෙන් මේ ගමන නිර්මාණය කරන්නේ, හදන්නේ, ප්‍රභාවය කරගන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි, මෙන්න මේ සංකාර කරලා අර තණ්හා අනුසය, රාග අනුසය, පටිඝා අනුසය, අවිජ්ජා අනුසය අපිම උපද්දවා ගන්නවා. මේකට තමයි කිව්වේ සමුදය කියලා. සම්බන්ධතාවය උපද්දවා ගන්නවා සමුදය. ඒ නිසා මේ සංසාර නම් සමුදය උපද්දවා ගන්නවා. ඒ අනුව පටිසන්ධි වෙනවා. ඒ අනුව අපිට මේ නිවන් දැකීමට උපකාර වන කරුණු වැහෙනවා, සංගත සකස් වෙනවා, සංධි වෙනවා, සම්බන්ධයක් ඇති වෙනවා මේ සංසාරයි කියලා මේ ගමන දිගින් දිගටම යනවා. ඒ නිසා මේ සංසාරය කියන එක හරියට තේරුම් ගැනීම අනිවාර්යයෙන්ම කළ යුතුයි. බෞද්ධයෙක් හැටියට මේ උතුම් බුද්ධ ධර්මය අදහනවා නම්, තේරුම් ගන්නවා නම්, මේ ධර්මය අවබෝධ කරගත්තා නම් මේ සං තේරුම් ගන්න ඕන. සං කියන්නේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් අපි මේ සංසාර ගමනට බන්ධ කරන, බද්ධ කරන, සංධි කරන දේවල් තමයි මේ සංකීර්ණ. ඒ රාගය, ද්වේෂය, මෝහය තමයි අපේ හිතේ උපදින වැරදි දේවල්. හැබැයි පුතංජන පුද්ගලයන්ට සියලුම ආස්වාදයන්, ආමිසුදුයන්, ඔය ඇහැකන නාසය පිනවීම් කරන්නේ ඔක්කොම මේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් වෙන මොකින්වත් නෙමෙයි. ඉතින් ඒක නිසා පින්වතුනි සෑම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන, තමන් කටයුතු කරන්නේ මේ පංචස්කන්ධය උපාදානය කරගන්නේ මේ සංඛාර කිරීමෙන් නේද? මේ පංචස්කන්ධය උපාදානය කරගෙන ඔය ඇහැ ආයතනයක් බවට, කන ආයතනයක් බවට, නාසය සර ආයතන බවට, මේ ආයතන හයම පරිවර්තනය කරගෙන මේ ආකේන කුණු මේ පංචස්කන්ධය උපාදානය කරගන්නේ තමන් නේද? මේකේ බය, මේකේ බර, මේකේ බැම්මක් වෙන්නේ, බන්ධනයක් වෙන්නේ, මේක ඵල විපාක දෙන්නේ වැරදි ආකාරයට තමන්ට නේද? මේක තේරුම් ගත්ත කෙනෙකුට ඔය සංකාර විසංකාර කරන්න පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරුව අර පළවෙනි උදාන වාක්‍යයේ කියපු අනේක ජාති සංසාරම් ඉතිපද තියෙනවා. සන්දා විස්සං අනිබ්බිදා වෙනවා සන්දේශන. සන්දා සං දකින්න ඕන, සම්බන්ධය දකින්න ඕන, සංකාර දකින්න ඕන, සංධි වෙන හැටි දකින්න ඕන, මේ සාරය කියලා අපි හිතපු දේ දකින්න ඕන. ඒකයි සන්දා. ඒකින් වෙන් වෙන ආකාරය දකින්න ඕන. විස්සං, විස්සං කියන්නේ වෙන් කිරීම, අත් කිරීම, විසංකාර කිරීම, විසංධි කිරීම, මේකෙන් දිවට්ට කිරීම. ඒ වගේම නිබ්බිදා සන්දා විස්සං නිබ්බිසං. නිබ්බිසං කියන්නේ මේ සං බිහි නොකර, අනුසය බිහි නොකර, ඒකෙන් මිදී නිදහස් වීම. නිබ්බිසං සන්දා විස්සං නිබ්බිසං. ඒ අනුව තමයි අපිට විසංකාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජගාති කියලා පෙරපත් වෙන්න පුළුවන්. ඒ අනුව තමයි මේ සංකාර විසංකාර කරලා මජ්ජි මේ තණ්හා අනුසය, රාගංසය, පටිඝංසය, අවිද්‍යාංසය තුනම කපලා ඉවත් කරන්න පුළුවන්. රාගකය, ද්වේෂකය, මෝහකය කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා පින්වතුනි කවුරුත් කල්පනා කරගන්න ඕන මේ සංසාර ගමනට බැඳෙන්නේ මේ සංසාරය කියලා තීරණයක් අරගෙන ක්‍රියා කරන නිසා. ඔය ඇහැ පිනවන්නට, කන පිනවන්නට, නාසය පිනවන්නට සීමා ඉක්මවලා මේ ආශාවෙන්, අවශ්‍යතාවෙන් ආස්වාදයක් යළි ලැබෙන පරමාර්ථයෙන් නැවත නැවතත් මේ අංශය උපදවාගෙන ඉතින් ඒක නිසා අපිට මේ ඇහැ පාවිච්චි කිරීම කන පාවිච්චි කිරීම නාසය දිවකය පාවිච්චි කිරීම වළක්වන්න බෑ ඒක බුදුහාමුදුරන්ට අරහතුන් වහන්සේ මේ ඇහැ කන නාසය දිවකය කන පාවිච්චි කළා හැබැයි ඇලුනේ නෑ ගැටෙන්නේ නෑ මුලා වුනේ නෑ ඇලීම තමයි රාගේ ගැටීම තමයි ද්වේෂය මුලා තමයි මෝහය ඒ නිසා අපි මේ පංචස්කන්ධය උපාදානය කරගන්නේ ඔය ඇලීම ගැටීම මුලාව කියන රාගය ද්වේෂය මෝහය කියන්නේ මෙන්න මේ සංකාර කිරීම නිසා උපදින වැරදි දේවල්. ඒ නිසා හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕනේ මේ සංසාර ගමන දිගින් දිගටම අපි පවත්වාගෙන යන්නේ මෙන්න මේ රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම තම තමන්ම ආස්වාදයක් ලබන්නට, ආමිෂ සුවයක් ලබන්නට, පංචස්කන්ධයේ උපාදානය කරගන්නට රාගයෙන් ප්‍රියදේට ඇලෙන නිසා ද්වේෂයෙන් අප්‍රියදේට ගැටෙන නිසා ප්‍රියාප්‍රිය අතර මුලා වෙන නිසා වෙන මොකක්ද ඒ නිසා සමත්යක් වශයෙන් මේ සියලුම කරුණු සල්කා බලනකොට අපි මේ සංතේරුම් ගන්න ඕනේ මේකට හේතුව සංකාර තේරුම් ගැනීම සංසාරය කියන දේ තේරුම් ගැනීම සමුදය තේරුම් ගැනීම සංඋපාදනය වෙන ආකාරය සංගත සකස් කරගන්න ආකාරය පටිසන්ධි වෙන ආකාරය පටිසන්ධින ආකාරය සහ අපි සංසාරයේට මේ සංවට්ටය සකස් කරගන්න ආකාරය ඒ නිසා මේ සංදැක්කේ නැත්නම් අපිට සංවාරණය කරන්න බෑ සංවාරණය කරනවා කියන්නේ සීලයෙන් කරන කොටස සතර සංවර සීලයෙන් ඉන්ද්‍රිය සංවරය කිරීම කායික සංවරය වාචා සංවරය මනස සංවරය සංවාරණය කරන්න බෑ විනමනේ සංවර කියන වචනේ සංවාරණය විරමණය වැළකීම වෙන්වීම මේ ආදී කොට ඇත්තා වූ බොහෝ තේරුම් තියෙනවා නමුත් සංවර කියන එකේ තේරුම සීලය සංවරක් කියන සීලම් එනිසා මේ සම්බන්ධය විරමණය කරන්න පුළුවන් පටි නිරතෝ හෝති කරන්න පුළුවන් මේ වාරණය විරමණය කරන්න පුළුවන් සම් දැක්කොත් විතරයි ඒ වගේම සමථ විපස්සනා කියන්නේ සංසිඳවීම සංසිඳවන්න පුළුවන් සංදයක්වත් විතර. ඒ වගේම ඊටත් වඩා වැඩගත් සංමා කරන්න පුළුවන් කමක් නැහැ සංසෝදයක්. ධම්මෝ සංදික්ඛෝ නොවුණු කෙනෙකුට එහෙම නැත්නම් හේතුඵල ධර්මයට වහා ගල්පා බලා විනයද සූත්‍රයට ධර්මයේ වහා ගල්පා බලා සං දැක ගන්න බැරි කෙනෙකුට ධම්මෝ සංදික්ඛෝ තත්වයට පත් වෙන්න බැරි කෙනෙකුට සම්මදක්ඛාතා කියන ධර්මයෙන් සම්මාදිට්ඨියට පත් වෙන්න බැහැ. සම්මාදිට්ඨියට පත් නොවු කෙනෙකුට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා සති සම්මා වායාම සම්මා සමාධි කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ කරගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒක අවබෝධ කරගන්නට බැරි වීම නිසා තමයි අද බුදුහාමුදුරුවෝ මේක දේශනා කළා මහාචාර්යීසක සූත්‍රයේ අද මේ සම්මා කියන එක හොඳ යහපත් නිවැරදි කියන පැත්තට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඒක ලෞකික අර්ථයක්. ඒක නිවනට උපකාර වන අර්ථයක් නෙමෙයි. නිවන ප්‍රමාද කරන නිවන වහන නිවනට ප්‍රතිපක්ෂ වූ මේ පැවැත්ම පවත්වාගෙන යන්නට උපකාර වන දෙයක් මේ කියන අද භාවිතා කරන සම්මා අංග. සම් දැකලා ධම්මෝ සංදිච්චිකෝ කියන තත්වයට පත් වෙලා නෙමෙයි මේ අනේක ජාති සංසාරම් කියන තත්වයේ තාම තියෙන නිසායි මේ ඔය කියන ලෞකික සම්මා දිට්ඨි සම්මා වාචා සම්මා කම්මන්ත ආදී වශයෙන් වූ ලෞකික සම්මා දිට්ඨි. එනිසා මේ ලෞකික සම්මා දිට්ඨියේ සම්මා ඥාන සම්මා විමුක්ති කියන 9 වෙනි 10 වෙනි අංග සම්පූර්ණ වෙන්නේ නැහැ. එනිසා නිවන බැහැ. ඉතින් ඒ නිසා මේ හැම පින්වතෙක්ම කල්පනා කරගන්න ඕන මේ සංදේශනාවක් නැවත අහලා සංදේශනාව තියෙනවා හැමතැනකම දේශනා කරලා මේ මීට ඉස්සර පෙර 10-15 ඒවා CD ගත කරලා තියෙනවා ඒ නිසා එකක් අරගෙන එක අහලා හොඳට තේරුම් අරගෙන නැවතත් මේ සම්බන්ධ වීම මේ සංසාර ගමන මේ සංකාර කිරීම මේ පටිසන්ධි වීම මේ සබ්බකාය පටිසංවේදී වෙන ආකාරය හොඳට තේරුම් අරගෙන ධම්මෝ සම්දික්ඛෝ වෙලා සංසාර මේ කියන මෙතෙක් කලින් තිබුණේ අපි මේ කරන්න සංවර සීලයෙන් සංසිඳු වීම නැමැති සමාධියෙන් සම්මා කියන ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් කටයුතු කළොත් මේක ත්‍රිවිධිකාව මඟපල් ලබන්නට සම්මා ඥාන සම්මා විමුක්ති ලබන්නට ඕන කෙනෙකුට පුළුවන් බව හොඳට පැහැදිලිව තේරුම් ගන්න. හොඳයි පින්වතුනි, එහෙනම් දැන් ඕනෑම කෙනෙකුට පුළුවන් ඕනෑම ප්‍රශ්නයක් අහන්න.
අවසරයි ස්වාමීන් වහන්ස, අපේ ජීවිත කාලය තුළ යම් යම් සිද්ධීන් යම් වෙලාවලදී අපිට මතකයට එනවා. ඒ මතකයට එන
එකත් සංකාරය. එකත් සංකාරය. දැන් අර කේක් කෑල්ල කාපු එකේ මතකයට එන්නේ මොකද්ද? මීට පෙර කාපු කේක්. අපිට සංකාර කරන්න පුළුවන් මේක මතකයට ආවේ නැන්න. මේක මෙනෙහි කළේ නැන්නම් මේක දිගේ රෝධ ගැන්වේ නැන්න. රෝධ කියන්නේ ඒක තමයි. ඒක නිරෝධ කරනවා කියන්නේ ඒ මතකය අපි ගාව තියෙනවනම් අපි ඒ මතකයට ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ, මුලා වෙන්නේ නැහැ, පැටලෙන්නේ නැහැ. ඒක දිගේ රෝධ ගන්න නිරෝධ කරනවා. ඒක නිකේ දිත්තේව දිත්ත මත්තම් භවිෂ්‍යති. සුතේව සුත මත්තම් භවිෂ්‍යති. මුතේව මුත මත්තම් භවිෂ්‍යති. විඤ්ඤතේ විඤ්ඤාත මත්තම් භවිෂ්‍යති. ඕක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරපු කෙටිම පැහැදිලිම පිරිසිදුම මාර්ගය. වෙන මොකක්වත් නෑ ওই කෙටියෙන් දේශනා කරපු දෙයක්. මේ පංචස්කන්ධය මේ ලෝකේ තියෙන මේ භෞතික ලෝකේ තියෙන මේ විද්‍යාත්මක ලෝකේ තියෙන යම් දෙයක් අයිති කරගන්න, අල්ලගන්න, එකතු කරගන්න, ගොඩලා ගන්න, උපාදානය කරගන්න ප්‍රාර්ථනාවක් කරන්න පුළුවන්. හැබැයි ඔය කියන දේ දැන් මෙතන තියෙන අත්තරින්. අත්තරින් ප්‍රාර්ථනා කරලා හරියන්නේ මෙතන අදිෂ්ඨානයක් කියලා. අදිෂ්ඨාන දැන් බුද්ධත්වයේ කියන්නේ භව උදුරා ගමන්නට අදිෂ්ඨානය. භව කියන්නේ අර ඇලෙන බව, ගැටෙන බව, මුලා වෙන බව හිතෙන් උදුරා ගමන්නට ප්‍රාර්ථනා කරලා පුළුවන් බෑ. මේක අදිෂ්ඨානයි. අදි උට්ටාන අදිෂ්ඨාන. උට්ටාන කියන්නේ මොකද? උට්ටාන කියන්නේ උදුරා. උට්ටාන වීදේ කියන්නේ මේ රාග දේශ මොහ උදුරා ඉවත් කරන්නට අදිෂ්ඨානයක් ඇති කරගෙන ඉන්න තමයි උට්ටාන. ඒක නිසා දැන් මේක මහායාන බුද්ධාගමට ආවහම මේ මඤ්ඤුත්‍රී බෝසතාණන් කියන බොහොම උගත් ප්‍රසිද්ධ මහායාන පඬිවරයෙක් සිටියා. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 690කට ඉතර පස්සේ ඉන්දියාවේ මහායාන බුද්ධාගම. මේ මහායාන බුද්ධාගමේ තව උගත් කියන නාගරිකින් පාලයන් වහන්සේ, අසංග ආචාර්යයන් වහන්සේ, මේ යෝගම වාසු බන්දු විශ්වමිත්‍ර, මේ වගේ තව උඟක් ලෝකෙ පිළිගත් ප්‍රකට පඬිවරු කියලා. ඒ පඬිවරුන්ගේ මේ පාරමිතා සූත්‍ර 21ක් ලියුවේ මෙන්න මේ අසංග මේ මඤ්ඤුශ්‍රී බෝසතාණන් කියන බුදුරජාණන්. ඒක නිසා තමයි මේක මහායානියක් කියන්නේ. මහායානිය කිව්වේ මහායාන බුද්ධාගමේ මේ බුදුහාමුදුරුවෝ කියපු ධර්මයම අරගෙන හැම කෙනෙක්ම ලෞතුරා බුද්ධත්වයෙන් පමණක් නිවන් දැකිය යුතුයි. ඒ නිසා මේ අරහත් බුද්ධත්වයෙන්, ශ්‍රාවක බුද්ධත්වයෙන් පච්චේක බුද්ධත්වයෙන් නිවන් දකින්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා සෑම කෙනෙක්ම මේ පාරමිතා පුරන්නට පටන් ගත යුතුයි කියන අදහසක් ඉදිරිපත් කළා මහායාන බුද්ධාගමේ ඔය මන්ජුශ්‍රී බෝසතාණන් වහන්සේ පාරමිතා සූත්‍ර 21ක් කියන. මෙතෙන්දි මේ පාරමිතා පිරීම පුද්ගල පුද්ගලයන්ගේ හිත්ගත්තා පින්කම් කළා. එනිසා මේ ආත්මේ නම් මේක කරගන්න බෑ. ඒක නිසා මතු ආත්මයකවත් මේවා කරනවා කියලා මතු බුදුවන බුදුන් දැක නිවන් දකින්නට පරිදු කෙරෙන සිද්ධා මේ බුද්ධාගමට මායන බුද්ධාගමට ඇතුළු වුණා. ඒක පස්සේ කාලෙක මේ එළවි මේ කියුණු නිවන 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 විග්‍රහ කරපු තේරවාදී බුද්ධාගමට ඇතුළු වුණා. බලෙන්ම ගත්තා. අද ඔක්කොම කටයුතු කරන්නේ මේ ආත්මේ කොහොමවත් නිවන් දකින්න බෑ. මතු බුදුවන බුදුන් දැක නිවන් දකින්න පාරමිතා පුරනවා. ඔය කියන දස පාරමිතා එහෙම කොහෙවත් බුද්ධ දේශනාවක තියෙන දේවල් නෙමෙයි. අර මන්ජු ශ්‍රී බෝසතාණන්ගේ තියෙන දේවල්. ඔය කියන නම් තිස් පාරමිතා, පරමර්ථ පාරමිතා, දස පාරමිතා මොකවත් ත්‍රිපිටකේ කොහෙවත් නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ ත්‍රිපිටකේ තියෙනවා එකක්. මොකද ඔය කියන පාරමිතා සූත්‍රවල තියෙන අවධාන එක පිළිබඳව විග්‍රහ කියනවා. ඒ කොහෙද කියන්නේ? සංකාර උපේක්ඛා ඥාන බුද්ධ ඥානයක් හැටියට විග්‍රහ. ඒ නිසා දැන් උපේක්ඛා සිත ඇති කර ගැනීම තමයි මේ සියලුම දේවල් වලට අවශ්‍යතාව. උපේක්ඛා සිත ඇති කර ගන්න ඕනේ. උපේක්ඛාව තමයි අපිට මේ උපේක්ඛාවක් ඇති කරගන්න බැරි වීමයි මේකට හේතුව. ඒ නිසා උපනිෂද් දර්ශනයේ තිබුණු යම් යම් දේශනාවන් දර්ශනයන් ඇතුළු කරලා බුද්ධාගම ඔය කියන ආකාරයට මේ පාරමිතා සූත්‍ර, දස පාරමිතා, සමති පාරමිතා, පරමර්ථ පාරමිතා පස්සේ කාලෙක ගත්තා. පොළොන්න රුගේ විශේෂයෙන්ම ඔය මහාන බුද්ධාගම ඇති වුණාට පස්සේ පොළොන්න රුගේ මේ ඉන්දියාවේ තිබිච්ච මේ සංස්කෘතික ලක්ෂණ මේ බෝසත් පාරමිතා සූත්‍ර මෙයා වේගයෙන් ලංකාවට ඇවිල්ලා ලංකාවේ මිනිස්සුන්ගේ බුද්ධාගම තේරවාදී බුද්ධාගම යටපත් කළා. ඒක අතුරු. දැන් මුල්ම කාලේ මහාවිහාරයේ අනුරාධපුරයේ බුදුගෝසාමුදුරෙන් ඉස්සෙල්ලා මේ සියලුම දේවල් හලාහල විසමෙන් බැහැර කරපු දේවල් තේරවාදී මහා සංඝරත්න. නමුත් ඊට අවුරුදු 300කට පස්සේ මේ එදා හලාහල විසමෙන් බැහැර කරපු දේ බොහොම සතුටෙන් වැළඳගෙන ඒක අනුගමනය කරන්න පටන් ගත්ත නිවන වැන්න. එනිසා දැන් මෙතන මේ ඉන්න කාටද කියන්න පුළුවන් තමන් පාරමිතා පුරලා තියෙනවද නැද්ද කියලා. ඔක්කොම සම්පූර්ණ කරලා තියෙනවා. දැන් අඩු මොකද්ද? එකක්. ඒ අඩු මොකද්ද? මේ හිතේ උපේක්ඛා කියන தත්වය වාර්ථ ගන්න බැහැ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. සංකාර පිළිබඳ උපේක්ඛාෙන් කටයුතු කරන්න බැහැ. ඒ එතරම් තියෙන සංකාර. හොඳට තේරුම් ගන්න ඕන මේක තියෙන්නේ මොකද්ද? සංකාර උපේක්ඛා ඥානය. බුද්ධ ඥානය. සංකාර පිළිබඳ උපේක්ඛා ඥානයක් තියෙනවා නම් ඒ පුද්ගලයා උපේක්ඛාවෙන් සියලු සංකාර, සබ්බේ සංකාරා අනිච්චාති, සබ්බේ සංකාරා දුක්ඛාති, සබ්බේ ධම්මා අනාත්තාති සමානයි සංකාර උපේක්ඛා ඥානය. ඒක තියෙනවා නම් ඒ පුද්ගලයා මඟ බල ලබනවා, අරහත් ත්වයට පත් වෙනවා. ඒ පුද්ගලයා සියලු පාරමිතා සම්පූර්ණ උපේක්ඛා තියෙන අපූර්ණ වාදී ඒ අනුව නිවන් දකින්න. චත්තාරී සුඛ කියන්නේ 40 කියන එක. චත්තාරී සුඛ කියන්නේ 40. මහා චත්තාරී සුඛ කියන්නේ මේ කියන මේ 20 ආකාරයේ දෙකෙන් වැඩි කළා. ඒ කියන්නේ දැන් මෙතන තියෙනවා මිත්‍යා දෘෂ්ටි, සම්මා දෘෂ්ටි, ලෞකික ලෝකෝත්තර හැටියට මේක හිතක ඇතිවන දේවල් ඔය 40 ආකාරයෙන් විග්‍රහ කරලා බුදුහාමුදුරුවෝ අවසාන වශයෙන් මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය විග්‍රහ කිරීම කලේ ඔය කියන මහා චත්තාරීසම සූත්‍රය. මේක තියෙන්නේ මේ සං විග්‍රහ කරන. මේ සං මා විග්‍රහ කරන. සං වලින් මිදී නිදාල් කරන ආකාර විග්‍රහ. මේ විද්‍යාවට ඇතුළෙන් මිත්‍යා දෘෂ්ටිය සහ සම්මා දෘෂ්ටිය දෙයාකාරයේ දුයි දේනම් වදාම් කියපු සම්මා දිට්ඨිය මෙතන විග්‍රහ කරනවා. ආසව කියන්නේ යම් යම් කෙලෙස් මහා විදියට ගොඩ ගැනීම. ඒක අනුව අපිව වේගෙන් කරකවනවා, රවුම් ගස්සනවා, මේ රිය ගමනට යොමු කරනවා, මේ ගඟක් ගලන්නා වගේ. මේක උදාහරණයක් ගත්තොත් වැහැලා වැහැලා ජලය ඉහළින් ගඟට එකතු වෙනවා. ඒක ආසව. ඕක කියන්නේ දැන් ගඟේ වේගයේ සැලපාන සැල මේ තුනි ඔකෝම ගඟේ වේග ගලන වේගය වැඩි වෙනවා. ඒ නිසා දැන් අර කාමාශය තණ්හා අනුසය නිසා වෙනකොට කාම ඕක සමුච්චය. අර රාග බල, ද්වේෂ බව, මෝහ බව නිසා බව ආස වැඩි වෙනවා. ඒ අනුව ditthi අනුසය, ditthi ආස නිසා ditthi ඕක වැඩි වෙනවා. අවිද්‍යා ඕක එනිසා මේ ඕක කියන්නේ ඵලයක්, හේතුව ආසය අනිසු. දැන් අපිට මේ මොනවාක්වත් දැනගන්න ඕනේ නැහැ. දැනගන්න ඕනේ එකම වැඩේ මොකද්ද? අනුසය සකස් වෙන්නේ කොයි වෙලාවේද, කොහොමද? අනුසය නිරෝධ කරන්නේ කොහොමද, කොයි වෙලාවේද, මොනවා? දැන් අපිට ඊයේ ඔර අද උදේ දැන් විනාඩි 10කට ඉච්චලා මෙතෙන් දෙන්නේ ඉස්සෙල්ලා ඇති වූ අනුසය දැන් අපිට වෙනස් කරන්න පුළුවන් බෑ. හෙට මතුවේ කියලා තව මේකෙන් නැගිටලා ගෙදර යනකොට ඇති වෙන අනුසය වෙනස් කරන්න පුළුවන්ද? බෑ. කොයි අනුසයද අපිට වෙනස් කරන්න පුළුවන්? නොඋපදවා ඉන්න පුළුවන්. මේ වර්තමාන මොහොත තුළ වර්තමාන මොහොතේ අපේ හිතට අනුසය ඇතුල් වෙන මොහොතක් අපි බලන්න ඕනේ. ඒක තමයි කියන්නේ පරිමුඛං සතිං උපට්ඨපිත්වා. පරිමුඛං සතිං උපට්ඨපිත්වා කියන්නේ වර්තමාන මොහොතේ අපේ ප්‍රතිමුඛයට ඔය අරමුණු හය තුලින් අපේ හිතට ඇතුල් වෙන්නට අලුතෙන් ඇතුල්ලට එන අනුසය පිළිබඳව අවධානයෙන් ඉන්නවා. ඒකට කිව්වා වර්තමාන මොහොතට හිත පවත්වාගෙන ඉන්නවනේ කියලා. එතකොට වර්තමාන මොහොතේ හිතපත්තක නීතියට හරියන්නේ නැහැ. මේ සංකාර කරනවා දෙයක්ද කියලා දැනගන්න. මේ අනුසය උපදවන්නේ එනවද නැද්ද කියලා දැනගන්න. ඒ දැනගත්තට පස්සේ ඕන කෙනෙකුට පුළුවන් මේ තණ්හා අනුසය, පටිඝා අනුසය, අවිද්‍යා අනුසය සහ මුලින්ම හිතේ අයින් කරලා, අස් කරලා, ඉවත් කරලා නිදහස් කරලා. මගපල ලබනවා, නිවන් දකින්නවා, ඔය රාග බව, ද්වේෂ බව, මෝහ බව හිතෙන් නිරුල්ලා දානවා කියන එක මහා ආශ්චර්යවත් අද්භූත මහා බැරෑරුම් කරන්න බැරි තියක් නෙමෙයි. හැබැයි මිනිස්සු හිතන්නේම මේක නම් ධම්මජාතිය කරගන්න බෑ කියලා. හැබැයි මේක තියෙන්නේ අනවබෝධයක්. මේක තියෙන්නේ වැරදි හැඟීම්. මේක තියෙන්නේ වැරදි දැක්ම, දෘෂ්ටිය. මේක තියෙන්නේ සංසාරයි කියන මේ සංතමාසාර රාගයේ ද්වේෂයේ මෝහයෙන් වැඩකටයුතු කිරීම, කල්ප කටයුතු කිරීම, මේ පංචස්කන්ධයේ උපාදානය කර ගැනීම, මේ ගොඩ ගහ ගැනීම, එකතු කර ගැනීම සාරයි කියලා මම හිතනවා. හැබැයි ඒකේ බර, ඒකේ බය, ඒකේ බැම්ම, ඒක දකින්න, ඒකේ ආදීන ආනිසංස දකින්න නෑ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට පුළුවන්කම් තියෙනවා නම් අපි මේ ඔක්කොම දුක් විඳින්නේ මේ පංචස්කන්ධේ උපාදානය කරගත්ත මේ සංසාරය කියලා, මේ රාගයේ ද්වේෂයේ මෝහයේ සාරය කියලා වටිනවා, හොඳයි, ප්‍රියයි, මනාපයි කියලා අපි මේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ක්‍රියාත්මක වෙලා සංකාර කරලා පටිසන්ධි වෙලා මේ සමුදේ විහි කරගෙන සංසාරයට සම්මට්ටය සකස් කරගෙන සම්දි වෙනවා. බද්ද මේකයි හේතු වෙන මොකක්ද? වෙන කවුරුක්වත් මේ කිසිම පුද්ගලයෙක්ව තවත් එක පුද්ගලයෙක්වත් සංසාරයට බැඳෙන බන්ධ කරන සම්බන්ධ කරන දේවල් තව කාටවත් කරන්න බෑ. හැබැයි බුදුහාමුදුරුවෝ බුද්ධ ශ්‍රාවකයෝ මේක පෙන්වලා දුන්නා බද්ධ වෙන ආකාරය, සම්බන්ධ වෙන ආකාරය, සංදි වෙන ආකාරය, සංකාර කරන ආකාරය ඒක පෙන්වලා මේකෙන් විසංකාර කරන ආකාරය, විසන්දි වෙන ආකාරය, මේ සමුදේ නිරෝධ කරන ආකාරය, මේ සංවට්ඨේ විවට්ඨ කරන ආකාරය පෙන්වලා ඒක නිසා මේ මාර්ගය අහලා දැනගෙන Tamanටත් ගැළපෙනවා නම් ගන්න ගැළපෙන්නේ නැත්නම් නිකන් එච්චර ගැළපෙන්නේ නැත්නම් එහෙම මේකට මේ උඩ වෙන්න එපා නිකන් ගියට කමන්නේ. එතකොට තව යන්න පුළුවන් සංසාරේ. නිවන් දැකින්න බෑ ඔක්කොට. නිවන් දැකින්න පුළුවා මේක තේරුම් ගත්ත පුද්ගලයෙකුට පමණක්. තේරුම් නොගත්ත පුද්ගලයා එක නෙවෙයි කියේ පඤ්ඤත්තසායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. අපිච්චසායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්ස. මහිච්ඡස්ස කියුවේ මේ පංචස්කන්ධය මහා නර්ග කොට බොහොම වටිනවා කියලා අර මේක උපාදානය කරගන්න කටයුතු කරන පුද්ගලයා. ඒ පුද්ගලයාට කවුදක් කන්නේ නැහැ. යන් සමාදානං තං වදං සම්වරට්ඨේන සීල. දැන් මේ සමාදන් වීම කරන්නේ ඇයි? දැන් ඕක බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන්නේ ඉස්සෙල්ලා පන්සිල් අටසිල් සමාදන් වෙලා හිටියද නැද්ද? මේක ඇයි කලේ? ඇයි මේ පන්සිල් අටසිල් ආදී වශයෙන් මේ සීල සමාදානයන් බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙන බොහෝ ආගම්වල මේ සිල් සමාදන් වුණා. ඇයි කලේ? ඇයි කලේ? ඇයි සමාදන්? අද ඇයි අද මේ කට්ටිය සමාදන් වෙන්නේ? චාරිත්‍රා වාරිත්‍රා හැටියට. ඒ වගේම නෑ. තව එකක් තියෙනවා. මේක තියෙන ලොකු බලාපොරොත්තු. අපාය අනේකට බයයි ඒකෙන් වෙන් වෙන්නේ එකයි වාදිත්‍ය. තේරුණා? දිව්‍ය ලෝකයන් කැමති ඒකයි චාරිත්‍රය. එකිනෙකා අපායට යන්න බයයි. එගින්න පන්තිල් සමාදම්. හැබැයි පන්තිල් සමාදම් වුණාට සංවර වෙන්නේ නැහැ. වැඩක් නැහැ. බුදුහාමුදුරුව එදා බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන අවස්ථාවේ සමාජ සම්මතයෙන් වැදගත් කොට සැලකූ අනිකුත් ආගම්වල සැලකූ සියලුම දේවල් බුදුහාමුදුරුව වැදගත් කොට සලකලා අලුත් අර්ථයක් ඉදිරිපත් කළා. අද කරන්න ඕන එකයි, හෙටත් කරන්න ඕන එකයි, වෙන මොකක්වත් නෙමෙයි. සමාජ සම්මතයෙන් අද බෞද්ධයන් කියන අය සිල් සමාදන්. ඒක අපි එකපාරට අත්හැර දාලා කඩා දාලා සම්මතය අත්හරින්න ඕනේ නැහැ. හැබැයි මේකේ අපි අර්ථ ධර්ම නිරුක්ති පිටිබන් වෙන්නලා මේ සිල් සමාදන් වීමට සිල් අදිස්ථාන කරගැනීම අපි කරන්න ඕන. අපේ ඉන්ද්‍රිය සංවර වෙන්නේ සිල් සමාදන් වුණාමද? සීල අදිස්ථාන කරගත්ත අපි මේ ඉන්ද්‍රියයන් සංවර කරගත්තොත්. කායෙන් සංවරෝ, වාචාය සංවරෝ, මනසා සංවරෝ, සාදු සබ්බත් සංවරෝ සීලය. සතර සංවර සීලය. හැබැයි සංදක නොගෙන සංතේරුන් නොගෙන සංවර වෙන්න පුළුවන්ද? බැ. ඕකයි ප්‍රශ්නේ. මුලම අපි අත්හැරලා මොකද්ද මුල? සං කියන්නේ රාගය, ద్వේෂය, මෝහය. සාරයි වටිනවා හොඳයි කියන එක සංසාරයි. මේ පටිසන්ධි වෙන්නේ, පටිසන් දෙන්නේ, සම්බන්ධ වෙන්නේ ඔක්කොම මේ සං නොදැනි නොදක ආමිස දෝය විනවන නිසා. එනකොට
කරුණාස සංවර නොවි
භාවනා කිරීමෙන් ප්‍රයෝජනයක් නැහැ. නෑ වැඩක් නෑ. සම්වරණය නම් සිඳවන්න බෑ. සම්මා වෙන්නේම නෑ. ඒකනේ බුදුහාමුදුරුවෝ මේක අනුකූලකයි අනුකුම්බංගල. ආයෙ කියනවා අනු. අනු කියන්නේ යම් ආකාරයක මුලින් කරගතු යුතු දෙයක් කරගෙන. ඒක නිසා මේක අනුපූරකයි අනුකුබ්බංගමයි. හැබැයි ඕක තේරුම් ගත්තට පස්සේ ඔය තුනම එකට කළ හැකි. ඔය තුනම එකටම කරන්න පුළුවන්. ආයි මේක දෙක තුන යන්න ඕනේ. සංවර සංසිඳීම සම්මා තුනම එකයි. එකටම කරන්න පුළුවන් එකටම සිද්ධ වෙන්නේ. අදුව ඔය එකක් කරලා එකක් කරන්න ඕනේ. සංවර වූ පුද්ගලයේ සංසිඳවන සංවර වූ සංසිඳ වූ පුද්ගලයේ සම්මා වේ. හැබැයි සං නොදැක්ක පුද්ගලයේ ධම්මෝ සම්දිට්ඨිකෝ නොවු කෙනෙක් සංදේශේති සමාදපේති සමුච්ඡේදේති සම්පාන්තේති තේරුම් නොගත්ත පුද්ගලයෙකුට සංවර වෙන්නත් බෑ, සංසිඳවන්නත් බෑ, සම්මා වෙන්නත් බෑ, සම්මාදිට්ඨියටපත් වෙන්නෙත් බෑ, සම්මා ඥාන සම්මා විමුක්ති උපදින්නෙත් නෑ. ඒ පුද්ගලයාට සං නෑ. දේශනාවේ සම්පූර්ණයෙන්ම හරය තියෙන්නේ ජුලාතිපදෝන් සූත්‍රයේ. දැන් මීනුහාමුදුරුව ලංකාවට ලංකාපුරේට ඇවිල්ලා පළවෙනි දවසේ පළමුවෙන්ම දේශනා කර සූත්‍රය මොකද්ද? ඔය කියන්නේ ජුලාතිපදෝන්. ඕකේ මොකද්ද හරේ? ඕකේ තියෙන්නේ වචන හතරක් විග්‍රහය. සන්දේශේති සන්දේශේති සම්මාද වේති සමුච්ඡේදේති සම්පාන්තේති කියන වචන හතර උපමාවක් ගත්ත ඇත්පද හතර. ඇතෙකුගේ පාද හතරට උපමාවක්, ඒක චූලහත්ති පද උපමා. මේ උපමාව අද තියනවා අර කියපු පරමාර්ථ ධර්ම විග්‍රහය අද නැහැ. ඒකයි උනේ. ඉතින් ඒක නිසා දැන් මීනුහාමුදුරුවෝ කරපු මහ විශාල මෙහෙය සේවය සම්පූර්ණයෙන්ම අද වෙනකොට අමතක කරලා දාලා ඔය කියන බුද්ධාගම් ගන්න. මේක ලෝකේ ඉන්නේ මේ ලංකාවේ ඉන්න මිනිස්සු වැඩි දෙනෙක් පුතග්ජන සම්මතයෙන් ව්‍යාපාර කරන අයද, ආමිෂයෙන් සුවයක් විඳින අයද, මේ රාගයේ ද්වේෂයේ මෝහයේ අත්තරින්න කැමති වෙන අයද? රාගයේ ද්වේෂයේ මෝහයේ අත්තරින්න කැමති වෙන්නේ නැහැ. අර රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ව්‍යාපාරයක් කරන මිනිස්සු 90යි 95යි. මේ 95 බලවේගය අපිට අනිත් පැත්තට හරවන්න බෑ. අපිට අනිත් මිනිස්සුන්ගේ බලවේගය හරවන්න ඕනේ. කාටවත් මේක බලෙන් පටවන්න ඕනේ නැහැ. බලෙන් පිළිගන්නන්න ඕනේ නැහැ. තේරුම් ගන්න අය ධර්මය අවබෝධ කරගත්තොත් ඒ පුද්ගලයාට තේරුම් ගන්න පුළුවන් මේ බුදුන් උපන් දේශය කියන්නේ මොකද්ද කියලා. මොකද්ද මේ ධර්මය උපන් දේශය මිසක් වෙන කවුරක්වත් නෙමෙයි. බුදුහාමුදුරුව පුද්ගලෙක් චරිතයක් වුණාට බුද්ධ කියන தත්වය අපි කියන ඊට ආකාරයේ පුද්ගලෙක් චරිතයකට ආර්ධ උපනය කළ ආදේශ කරලා බැලුවා. බුද්ධ කියන්නේ මේ බව උදුරා ගමන්නට උපකාර වන්නා වූ මාර්ගය පාදා පිරිසිදු කර දෙන, පැහැදිලි කර දෙන, ලෝකයන් ප්‍රකාශ කරන තැන් දේශය. එනිසා බුදුන් උපන් දේශය කියන්නේ පුද්ගලයෙක් උපන් තැනක් නෙමෙයි. සියලුම බුදුවරු සියලුම බුද්ධත්වයට පත් වූ අය, සියලුම රහතුන් වහන්සේලා, සියලුම මඟ බලලාභීන්ට මේ භව උදුරා ගමන්නට උපකාර වන ධර්මය පවරින ක්‍රියාත්මක වන තැන බුදුන් උපන් දේශය මධ්‍ය මණ්ඩලය පතිරූප දේශය වෙන මොකක් අරන් මේක දැන් අපි අපිව බ්‍රේන් වොෂ් එකක් කරමු මොකද කරලා තියෙන්නේ මේ බුද්ධ චරිතයක් ඉදිරිපත් කරලා ඔය ජෛන ආගමේ තිබ්බ ජෛන මහා මුනිවරයන්ගේ මහායාන කාර්යවලදී බුද්ධ චරිතය අර ලලිත විස්තරේ එවනනම් දිව්‍යාවදානයේ කියන සංස්කෘත පොත් දෙකේ තිබිච්ච ඒ බුද්ධ චරිතය පස්සේ කාලෙක මේ බුදුහාමුදුරන්ගේ චරිතයත් එක්ක කලවම් කරගෙන ඔය දෙක කලවම් කරගෙන බුද්ධ චරිතයක් හදන මහා අභව්‍ය ආශ්චර්ය අද්භූත දෙයක් හදනවා. දැන් පැහැදිලිව හොඳටම තේරෙනවා දැන් මේ අරිය පරිදේශන සූත්‍රය බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා බුදුහාමුදුරුවෝම දේශනා කළ අරිය පරිදේශන සූත්‍රය. අරිය පරිදේශන සූත්‍රයේ පැහැදිලිව පිළිසිදුව තියෙනවා 17 කේදේ ඕන කෙනෙක් මේ ඉදිරියට මාතකව තියෙනවා හිතේ මේ මධ්‍යමනිකායේ පළවෙනි එක අරිය පරිදේශන සූත්‍රය උනන් දැන් දෙන්න පුළුවන් 17 කේදේ කියවල බලන්න බුදුහාමුදුරුවෝ කියනවා බුදු වුණාට පස්සේ භික්ෂු සංඝයා අමතා රැස් කරලා භික්ෂුන් බුදු වෙන්නට පෙර මම බෝසත් කාලේ කලුකෙස් තිබුණු මම අර යුවරජකම දැරූ මම ඒ කලුකෙස් ගෙදරදී ඉසරවුළු බා ගෙදරදිම කසාවක් ඇඳගෙන මව්පියන්ගේ මූණවල කඳුළු නැගුණ අවස්ථාවේ මව්පියන්ගෙන් වෙන් වෙලා ගියා කියලා නික්ුණා. දැන් අපි මේකද විස්තර කරන්නේ විග්‍රහ කරන්නේ පිළිගන්නේ බුදුහාමුදුරුවෝ කියපු ත්‍රිපිටකයේ තියෙන අරිය පරිදේශන සූත්‍රයේ. එවනනම් අර දැන් ඔය දහම් පාසල් වල ළමින්ට බුද්ධ ධර්මයේ ළමින්ට උගන්වන වැරදි අපබ්‍රංශ අද්භූත ප්‍රබන්ධය දැන් උගන්වන්නේ බුදුහාමුදුරුවෝ බෝසත් කාලේ බුදුහාමුදුරුවෝ ගෙදරදීම කිස් රැවුල් බා කතාවත් ඇඳගෙන නිකුණා කියලා අරිය පරිදේශන සූත්‍රයේ තියෙන ත්‍රිපිටකය. නමුත් අපිට අපේ ළමින්ට උගන්වන්නේ අර රෑ 12ට මේ මේව කණ්ඩරාසේ උත්තරගෙන ගංගෙන් එගොඩට පැනලා මේක මේ ජෛන මහාවීර මුනිවරයෙක්ගේ තියෙන ඉතිහාසයක් ඔය ලක්ෂිත්‍රයේ තියෙන එක මේකට කලවම් කරගෙන තිබුණා. මේ වගේ අභව්‍ය අද්භූත තැන් බොහෝ තියෙනවා. එකක් දෙකක් එහෙම නෙමෙයි. මුළු ත්‍රිපිටකයේම තියෙන දේවල් සම්පූර්ණයෙන්ම බුද්ධ චරිතය කියන පොතේ විරාස් කරනවා. ඒ බුද්ධ චරිතය අපේ ළමයින්ට ඔය දෙකේ තුනේ අතලේ පහේ පන්තියේ පිළිවන් වල පොඩි ආමුතුන්ට දහම් පාසල් වල පොඩි දරුවන්ට බුද්ධාගම විෂය හැටියට ඉස්කෝලේ මෙතන ඉන්න හැම කෙනෙක්ම ඔය ඉගෙන ගන්න තියෙනවා. අද වෙනස් කරන්න බැරි වෙයි
නේද? අපි දා යන මුලා සායනා සම් පිළිපාද යනකොට අපි යන්නේ අපේ බුදුන් අපි
යන්නේ. අන්න ඒකනේ හිම වාටේ යනවා. ඒ දැන් හිම වාටේ හිමේ නගින්න ඕන පුතා. ඉතින් මේක තමයි හිම අපේ හිමාලයේ මේක. දැන් කවුද හැමෝම අපිට ඔක්කොම පිළිගන්න පුළුවන් මේ අනෝතත් පිළ ලංකාවේ නෑ ඒකින්ද පිළිගන්න බැහැ. අනෝතත් පිළ කියන්නේ මහ විද්‍යාවේ එදා කියන ආදානාදී සූත්‍රයේ තියෙනවා මේ විල පිළිබඳ මේ විල වටා තිබුණ අර මහ විද්‍යාවේ කියන විලක් තිබුණා. මේ විල වටා තිබුණ නගර පිළිබඳ මේ විග්‍රහ කරනවා. ඒක තමයි අනෝතත් පිළ. වෙන මොකක්වත් නෙමෙයි. හිමාලයේ තමයි ওই හිමවත්. දමේ තමයි මේ නගින්නේ. දමේ නගින්න ඕ පුතා කියන්නේ. මේ දඹ. දඹ රන් දඹ කියන්නේ මේ ගල් කඳු තියෙන දේශ.
ගරු ස්වාමීන් වහන්සේ මහායාන බුද්ධාගම අපේ ගෞතම සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්ම
ඒ වචනම අරගෙන පස්සේ මේ උපනිෂද් දර්ශනයේ සහ ජෛන මහාවීරවරුන් 24 දෙනෙක් දැන් ඔය සූවිසි බුදු සංකල්පය කොහෙන්ද ආන්නේ? මේ ජෛන මහාවීර 24 දෙනෙක් ඉන්නවා.
මට දැනගන්න ඕන මහායානේ අපේ බුදුහාමුදුරන්ට කලින් හිටන්
කියන්නේ ජෛනාගම උපනිෂද් දර්ශනයේ බුදුහාමුදුර බුද්ධත්වයට පත් වෙන්නට ඉස්සෙල්ලත් මුනිවරු 24 වෙනෙක් සිටියේ බවට ප්‍රකාශ කරලා තියෙනවා. පුරාණ ග්‍රන්ථවල, වේද ග්‍රන්ථවල මේක තියෙනවා. ඒවයි මේවයි මේ ඉන්දියාවෙදි කලවම් කරගන්න. එකයි ඉන්දියාවෙදි මේ කලවම් වීම මොකද? දැන් මේ ඉන්දියාවේ මේ කලවම් කරගෙන තිබුණු එක සංස්කෘත භාෂාවෙන් ලියලා තියෙන දිව්‍ය අවධානය සහ ලලිත විස්තරය කියන පොත් දෙක පරිවර්තනය කළේ නැත්නම් අපේ ත්‍රිපිටකයේ තියෙන හරිය පරිශන සූත්‍රය සහ කේවට්ට සූත්‍රය මේ ආදී වශයෙන් තියෙන සූත්‍රවල තියෙන මේ බුද්ධ චරිතය අරගෙන අපිට බුද්ධ චරිතයක් හදලා දුන්නා නම් අපිට වැරදීමක් වෙන්නේ නැහැ. වැරදීම වුණේ ඔය කියන ලලිත විස්තරයේ දිව්‍ය අවධානයේ තවත් ඔය පාරමිතා සූත්‍ර ධර්ම වලයි ජෛන ආගමේ මහායාන ආගමේ උපනිෂද් දර්ශනයේ තිබුණු බොහෝ දේවල් අරගෙන අපිට කෘතිම ආශ්චර්යවත් අද්භූතවත් බුද්ධ චර්යය හදලා ඈඳලා අමුණල ගොඩනගල බලේ අපේ ළමින්ට ඉගෙන උගන්වන තවත් උගන්වන අදත් උගන්වන මේක බ්‍රේන් බොස් එක මේක මේ ආගම බලෙන් පැටවීම ධර්මයේ යටපත් කරන්නට කරපු උපරවැට්ටියක් ක්‍රියාව. මම
ප්‍රශ්නේ මතු කරුවේ ඊ පෙරේද කිව්ව පොතක මට දැක් ගන්න ලැබුණා ඉන්දියාවේ අවිද්‍යාවේ ක්‍රියාවක් සෙන්සලකන ලෙක්ෂන්ද හරි මෑන් කියලා කියන පාහෙන් භික්ෂුවගේ සංචාර ඔස්සේ ඒ සියලුම පුරාවිද්‍යා කැදීම් ආරම්භ කරන්න කියලා ඒ හාමුදුරම ඇවිල්ලා අභේගිගේ සිතන කියනවා.
උදේ පාලිමෙන් විස්තරේ විස්තර කරලා තියෙන්නේ ලංකාවේදී ඉන්දියාවේදී කියන එක හරියට පැහැදිලි කරගන්න කලින් හම්ට බැරි වුණා. නමුත් පාලිමෙන් විස්තරේ බැලුවාම මේ ලංකාවේ බෝධි මණ්ඩලයේ ඉඳන් තමයි ගින් තියෙන්නේ ඔක්කොම. ඒක දැන් ඉන්ටර්නෙට් එකේ පැහැදිලිව පාලිමෙන් චීන භාෂාවෙන් ලියපු දේ ඉංග්‍රීසියට පරිවර්තනය කරලා තියෙනවා. ඒක දැන් විද්වතුන් අධ්‍යයනය කරගෙන යනවා. ඒක තියෙන්නේ සම්පූර්ණයෙන්ම බෝධි මණ්ඩලයේ ගාව ඉඳන් බෝධි මණ්ඩලයේ කිව්වේ මේ ඉදිරියට බෝධිය ළඟ ඉඳන් ගිය ආගිය තැන් දුර ඒ වගේ.
දැන්
විජය කතාව සම්පූර්ණයෙන්ම බොරුයි. දැන් විජය රජුරෝ එනකොට දැන් අපි මේ කතාව පිළිගන්නවා නම් විජය රජුරෝ එන්නට ඉස්සෙල්ලා චූලෝදර මහෝදර ලංකාවේ හිටියද? ඒගොල්ලෝ රජුරෝ නෙමෙයි. ඒගොල්ලෝ ගාව මැණික් කුඩු තිබුණාද? සිංහාසන තිබුණාද? එහෙනම් ඒගොල්ලෝ ලංකාවේ රජවරු නෙමෙයි. එහෙනම් ඒගොල්ලෝ මොකද? අර විජය කියන මේ හොර තක්කඩියෙක් එහෙම නැත්නම් අපි ඒක කතා කරන්න ඕනේ පාවිච්චි කරන්න ඕනේ ඒ වචනේ මොකද හොරේ? ඒ හොරේ කැවිලා බලේ අපේ ඉතියේ යක්ෂ ගෝත්‍රික රජවරු 80 දෙනෙක් මරලා කුවේණිය මුලා කරලා අල්ලගෙන මේ පාලනේ පොඩි කොටසක් අල්ලගත්තා. ඒ වෙන විට දැන් බුදුහාමුදුරුවෝ පිළිගන් පෑවී ඉති ඉස්සෙල්ලම බුදුහාමුදුරුවෝ එහෙම නැත්නම් අර චූලෝදර මහෝදර සමන රජුගන්ට දැන් සම්මන රජුවත් සිටියේ ලංකාවේ. ආවේ බුදුහාමුදුරුවෝ දෙවෙනි වතාවට ආවේ සම්මන රජුවම ආරම්භ. එහෙමනම් ඒකම ඒක පිළිගත්තා නම් දැන් ඔය කියන කතාව. දැන් හැබැයි ඔය ආවේ අර බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වූ ජම්බුද්වීපයේ ඉඳලා සම්මන රජුව ගාවට ආව කැලණියට ආව මිසක ඉන්දියාවේ ಭಾರತයේ ඉඳලා නෙමෙයි. ඒකයි වෙනස. ඒ ගැටිකම දැන් විජය රජුගන්ගේ ඉඳලා දුටුගැමුණු රජුවන්ට වෙනකන් හිටියේ සියලුම අය එක්ක ඉන්දියානු දෙමළ එක්ක ඉන්දියානු චෝල පාණ්ඩ්‍ය ආදි අය දේවානම්ගේ උච්ච රජුවත් පණ්ඩුකාභය ආදි ඔය අටා වූ සියලුම දෙනා ඉන්දිය රම්භාවයක් තිය ඉන්දිය රජු දුටුගැමුණු රජුව පළවෙනි වරට මහානාගපුරයෙන් බිහි වෙලා රූණේ මහානාගපුර අද තියෙන නෝනගුහන්දියට ඇමිලි පිටිය පාර යනකොට ලොකු උඩා විද්‍යා නටබුන් කියන අකර සිය ගණනක ප්‍රදේශයක් පළවෙක ගායින මහානාගපුර කියලා. මේ මහානාගපුරේ තමයි පවන් සිසර ජීවන්ගේ රාජධානී එතන තමයි බුදුගන්නුක සාදා කිසලා හිටියෝ. එතන ඉඳන් තමයි සේනා සංවිධානය කරගෙන අර ඉන්දියන රජවරු අනුරාධපුරේ හිටිය බලවාහිනිය. යලුම දේවල් අපිට මේවා දැන් වෙනස් කරලා ඔක්කොම සුද්ධ පරිත්‍ය කරලා හරි ඉතිහාසයක් දැන් අර අමුණලා අටවලා වැරදියට හදලා දුන්න ඉතිහාසය ඔක්කොම වෙනස් කරන්න කාලේ ඇවිල්ලා. ඒ ඊටත් වඩා වැදගත්දේ බුද්ධ චරිතය කියලා 1930 දී ලියපු මේ පොත අද දහම් පාසල්වල ඉතිහාස පොතක් හැටියට බෞද්ධ සාහිත්‍යයක් හැටියට උගන්වන පොත සම්පූර්ණයෙන්ම පාසල් වලින් පිට කරන්න ඕන, ඉවත් කරන්න ඕන. ඉවත් කළා අරිය පරිශේණ සූත්‍රයේ, කේවල්ද සූත්‍රයේ සහ පොට්ටබ්බ පාද සූත්‍රයේ මේ සූත්‍රවල තියෙන බුද්ධ චර්යාව. බුදුහාම ග්‍රහ කටින්ම කියුත්තේ. මේක මේ නිවන ඉතිහාසය අපි දන්නවා. අරගෙන අපි මහාවංශය තුන්ද වෛත්‍ය කළා පාංචා ග්‍රහ ගත්තා. එහෙම වුණත් අපිට අපේ අභිමානය එලා අභිමානේ මේ හෙලාගේ නිවට මේ වහල්ලු මේ තත්වයෙන් වෙන් කරගන්න පුළුවන්. මේ සංකරගති ඉවත් කරන්න. එහෙම නැතුව ඕකම උගන්නන්න ගත්තොත් නම් කිසි දවසක මේ හිලයාට මේ ගමනක් නිවනක් නැහැ. මේක සුද්ධයි ඔය මහායාන බුද්ධාගමින් ඉන්දියන් කාර්යෝයි අපිට කරපු ලොකු මිනිහක්. දැන් ඔය ගැටිගම අපේ හෙලයාගේ අද ඉන්නේ නෙමෙයි. ඔක්කොම කවුද මේ රන්දෝලිලා රිදී දෝලිලා කොහෙන්ද ගෙනාවේ? ඈ? විජයරජුගේ ඉන්නම් අන්තිම රජු රාජසිංහ රජු කොහෙන්ද රන්දෝලිලා රිදී දෝලිලා ගෙනාවේ? ඈ? ඉන්දියාවේ. එච්චර ගැටිගම් කළ, එච්චර සංකර වූ, එච්චර නිවට වූ, නිවහල් වූ මේ වහල් වූ ආගල්පයක් තිබුණ මිනිස්සු ඉන්නේ. දැන් මෙහෙමයි, මම ඒක කියන්නේ නැහැ. මේක දැන් මේක මම කියලා ඔක හරියන්නේ නැහැ. මම දැන් විවෘත කරන්න ඕනේ, විවෘත කරලා කියලා දීලා ඔක්කොම කරලා තියෙනවා. දැන් තවත් මිනිහක් ඉන්නවා. ඉතින් ඒකින්ද මට මේ කරන්න පුළුවන්? මම ඉතිහාසය කියන්න හරි, බුද්ධ චර්යාව හරි කියන්න හරි නෙමෙයි මම කරන්න හදන්නේ. මේ නිවන් දකින්නට පින් ඇති පිරිසක් අද ඉන්නවා. ඒ පින් ඇති පිරිසට මේ නිවන් මාර්ගය පැහැදිලි කරලා කෙටියෙන් දේශනා කිරීමක් විසක මට ඔය බුද්ධ චර්යාව හදන්න ඕනේ. මට ඔය ඉතිහාසය විකෘති කරපු ඒවා හදන්න ඕනේ. විකෘති කරන බව හැබැයි කියන්නේ විකෘති කරපු අය, විකෘති කරපු තැන් විකෘත වූ ආකාරයෙන් පැහැදිලි කරලා කියන්නේ. හැබැයි මේවට කවුද විරුද්ධ වෙන්නේ? මේවට නඩුගියේ කවුද, නඩු යන්නේ කවුද, විරුද්ධ වෙන්නේ කවුද, අද උනත් කතා කරන විරුද්ධව කවුද? අපේම ආගමේ ආරක්ෂකව හැටියට ඉන්න පිරිස. වෙන කවුද නැන්නේ? ඒකමයි
කරන්නේ.
විමුක්ති උගතෝභාග විමුක්තියක් තියෙනවා. එකක් දැනගෙන හරියන්නේ නැහැ. එකක් තියෙනවා චේතෝ විමුක්තිය, අනික තියෙනවා ප්‍රඥා විමුක්තිය. චේතෝ විමුක්තිය කියන්නේ ඒක තියෙනවා තව හුඟක් කොටස්. ධ්‍යාන ලැබීම, අභිඥා ලැබීම, අධිමානසික ශක්තියක් ලැබීම, කුණ්ඩලිනී ශක්තියක් ලැබීම, මේ ආදී කොට ඇත්තා වූ රාගය, ද්වේෂය තාවකාලිකව ඉතින් යටපත් කරලා ලබන්නට පුළුවන් සියලුම දේවල් චේතෝ විමුක්තියට අයිති. දැන් එදා හිටපු අචිත්තතාවස බුද්ධකරාම පුත්‍ර ආලාරකාලාම පස්වග මහණුන් අර චරියුත් මුගලන් හාමුදුරුව මේ මක් මේ මහර වෙන්නට පෙර උපතිස්ස ආදී පරිබ්‍රාජිකයන් හැටියට මේ සියලුම දෙනා බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙන සියලුම දෙනා යම් ආකාරයක චේතෝ මුක්තියක් ලැබූ අය. චේතෝ මුක්තිය කියන එක එදා මේ ලැබීමේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙනකොට තිබුණු එකම දේ. එතෙන්දි තියෙන්නේ රාගය ද්වේෂය කියන කෙලෙස් දෙක තාවකාලිකව යටපත් කරලා ලබන යම් සුවයක් චේතෝ විමුක්තිය. ඒ චේතෝ විමුක්තිය මේ යටපත් කිරීමක් මිසක උදුලා දැමීමක් නෙමෙයි. විස්කම්බන තදංගම වශයෙන් යටපත් කිරීමක් කරන්න පුළුවන්. හැබැයි සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කිරීමක් මෙතෙන්දි කෙරෙන්නේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙලා කළේ මේ තාවකාලිකව රාගය ද්වේෂය යටපත් කළේක පෙන්නලා දීලා මේ රාගය ද්වේෂය උපදීනට මුල්ලු මෝහය මානය සාමුලින්ම උදුරා ගමන්නට උපකාර වන ආකාරයට ප්‍රඥා විමුක්තිය විග්‍රහ කරලා පෙන්නලා දුන්නා. සියලුම ආගම්වල මම පැහැදිලිව කියනවා සියලුම ආගම්වල මේ ප්‍රඥා විමුක්තිය කියන එක නැහැ. ඔකම ලෝකේ හදන්නේ. හැබැයි බුද්ධ ධර්මයේ බුදු දහමේ පිළිසිදු බුදු දහමේ මුල් බුදු දහමේ ප්‍රඥා විමුක්තියට මුල් තැන දුන්නා. හැබැයි චේතෝ විමුක්තිය ඒ ප්‍රඥා විමුක්තිය සාක්ෂාත් කරගන්නට උපකාර වන ආකාරයට විග්‍රහය බුදුහාමුදුරුවෝ කළා. ඒ නිසා ප්‍රඥා විමුක්තිය කියන්නේ සෝතාපන්න මාර්ගයේ ඵලය, සකදාගාමි මාර්ගයේ ඵලය, අනාගාමි මාර්ගයේ ඵලය, අරහත් මාර්ගයේ ඵලය කියන නම් 10 මේ 8. නමුත් චේතෝ විමුක්තිය කියන්නේ ඔය පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි, පස්වෙනි අර ආරූපී ධ්‍යාන, ඒ වගේම පංචාභිඥා, චත්තාභිඥා, අෂ්ටාභිඥා මේ ආදී කොටස්තාව වූ බොහෝ දේවල් තියෙනවා චේතෝ විමුක්තියෙන් තුලින්. නමුත් නිවනක් එතන නැහැ. චේතෝ විමුක්තිය නිවනක් නෙමේ, තාවකාලිකව රාගයෙන් ද්වේෂයෙන් වෙන් වෙලා ලබන ලෞකිකත්වයේ තුල ලබන පුළුවන් ලබන සුවයක්. ඉතින් ඒ නිසා මේ තාවකාලික සුවයක් මෙතෙක් ලැබූ මිනිසුන්ට, මනුස්සයන්ට බුදුහාමුදුරුවෝ මේ නිවන නිබ්බාන මාර්ගයේ පෙන්වලා දීලා ප්‍රඥා විමුක්තිය විග්‍රහ කළා. ඒ ප්‍රඥා විමුක්තිය ලැබුව අයට බුදුහාමුදුරුවෝ අලුතෙන් තවත් විමුක්තිය ප්‍රකාශ කළා. මේක අකුප්පා චේතෝ, අකුප්පාමේ චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති. අකුප්පා කියන්නේ දැන් අර සාමාන්‍ය චේතෝ විමුක්තිය අසිත දවස බුද්ධග්‍රාම පුත්‍ර ආධාර කාලාම මේ ආදී කොට ඇත්තා වූ ඒ කාලේ ඉෂිවරුන් ලැබූ අර චේතෝ විමුක්තිය අකුප්පා චේතෝ විමුක්තිය ප්‍රමේ ඒක කුප්පා චේතෝ විමුක්තිය. කුප්පා කියන්නේ කම්පණය වන, වෙනස් වෙන, ඒක ගෙවී අවසන් වෙන, නැවත අපායට යන්න හේතු වන ඒ චේතෝ විමුක්තිය. නමුත් අකුප්පා මේ චේතෝ විමුක්තිය කියන්නේ ඒක කවදක්වත් වෙනස් නොවන, කම්පණය නොවන, කුප්පණය නොවන, වෙනස් නොවන, නැවත ආපහු නොයන ප්‍රඥා විමුක්තිය හේතු කොටගෙනයි මේ අකුප්පා චේතෝ විමුක්තිය සාක්ෂාත් කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ අපි බෞද්ධය හැටියට ප්‍රඥා විමුක්තිය ඒකායන මාර්ගය හැටියට, ඒකායන අපේක්ෂාව හැටියට, ඒකායන බලාපොරොත්තු හැටියට යන්න ඕන. මේ චේතෝ විමුක්තිය අනිත් බොහෝ ආගම්වල බ්‍රහ්මජාල සූත්‍රයේ තිබුණු සියලුම ආගම්වල, අද තියෙන බොහෝ ආගම්වල චේතෝ විමුක්තිය කියන හැබැයි ප්‍රඥා විමුක්තියක් නැහැ. ඒක බිඳුවක්. බුදුදහමේ පිරිසිදු බුද්ධ ධර්මයේ පමණයි ප්‍රඥා විමුක්තිය, අකුප්පාමේ චේතෝ විමුක්තිය තියෙන වෙන කොහෙවත්.
භාවනා කිරීමේදී
වාසුකුවත් භාවනා කළ යුත්තේ වැරදි අරමුණක් ආවම නෑ. ඒකට පෙර පරිමුඛං සතිං උපට්ඨපෙත්වා සතෝ අස සති සතෝ වස. අපේ ප්‍රතිමුඛයට වර්තමාන මොහොතේ එන අරමුණ පිළිබඳවයි භාවනා කළ යුත්තේ. භාවිතා කළ යුත්තේ. බැහැර කළ යුත්තේ. භාවිතා භාවිතම් පංච භාවිතම් පහතම් පංච අභිඤ්ඤාතං අභිඤ්ඤය පරිඤ්ඤාතං පරිඤ්ඤය. මේ ඔක්කොම කළුත් වර්තමාන මොහොතට අපේ ඇහැට ගන්නාසයට දිවට ගන්න මනට එන අරමුණු තියෙනවනේ. අපි දැන් භාවනා කරනවා කියලා ඇස් දෙක පියාගෙන තාත්මුලාහරි විහාරකාරී අනන්තකාරී මොහගාරී කියලා අපේ මනසට අරමුණු එනවද නැද්ද? කනට ශබ්ද ඇහෙනවද නැද්ද? ඇඟට සීතල පහද ආදී වශයෙන් අරමුණු එනවද නැද්ද? ඒ වර්තමාන මොහොතේ එන අරමුණ අපි භාවිතා කළ යුතු යහපත් එකක්ද බැහැර කළ යුතු අයහපත් එකක්ද? අයහපත් එක යහපත් එක තේරුම් ගැනීම තමයි ද්වේතාවේ ද්වේතානුසතිය තේරුම් ගැනීම. භාවිතා කළ යුතු කරණීය ධර්ම භාවිතා නොකළ යුතු අකරණීය ධර්ම තේරුම් නොගෙන මේ සංසාරයි කියන දේ සහ මේ සම් විසංකාර කළ යුතු දේ කියන දෙකට තේරුම් ගන්න. ඒක තේරුම් ගත්තට පස්සේ අපිට දැන් මේ වර්තමාන මොහොතේ හිතට එන එකක් මිසක් අපිට වෙනස් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ වෙන කිසිම එකක්. එතකොට අපි කළ යුත්තේ මොකද්ද? වර්තමාන මොහොත තුළ අපේ හිතට අරමුණ වන අරමුණ වැරදි නම් ඒක පුළුවන් තරම් ඉක්මනට පජාති පහනාති පස්ස. ඒ අරමුණ හොඳ යහපත් නම් තමන්ටත් අනුන්ටත් ඒක ආශීර්වාදයි භාවිතයි මොංගලයි. ඕකම බලන්න. දැන් අපි හිතමු දැන් අලු සම්මතයෙන් සම්ප්‍රදායට අනුව අපි උදේ මෛත්‍රී භාවනාවක් කරනවා. අවදත් මෛත්‍රී භාවනාවක් කරනවා. අවදා උදේ 9 විතර කාර්යාලයේ යනකොට එක්ක ගෙදර වැඩ කරනකොට එක්ක මොනාහරි වැඩගෙන ඉන්නකොට එක පාට තමන්ගේ ඇහැට කනට නාසයට දිවට ගහට මන්ට අරමුණු වුණා. තමන්ගේ ඉස්සේ තියෙන තරහා උස්සන අරමුණ මොනාහරි ගෙදරම හිටිය කවුරුහරි තමන්ගේ ප්‍රියයේ තමන්ට නොගැලපෙන නොපෑහෙන නොකියන වචනයක් කිව්වා. දැන් කොහෙත් තරහා ඇවිස්සෙන්නේ තමන්ගේ දැන් මේ තරහා ඇවිස්සුනොත් තරහා ගත්තොත් දැන් ඊගාවට මොකද වෙන්නේ? අර පටිගානුසේ අලුතෙන් සකස් වෙනවා. අර පටිගානුසේ අලුතෙන් සකස් වෙන්නේ එන්නේ මොකද? දැන් අපි ඒ තරහා නොගෙන ඒ වෙලාවේ මෛත්‍රී කළොත් මොකද වෙන්නේ? අර අනුසේ නා අනුසේ නානු සේ. එතකොට අපි අර බැම්ම කොහොම ලවත් කීපයක් දිගටම එක දිගටම අපි තරහා නොගෙන හිටියෝ අර බැම්ම කපලයි. මේකයි භාවනාව. නැතුව දැන් භාවනාව දැන් සම්පඤ්ඤාඥ භාවනාව එක පබ්බයක්. මහා සතරාපට්ඨාන සූත්‍රයේ තියෙන ආනාපාන පබ්බයට පස්සේ තියෙන මොකද්ද? සම්පඤ්ඤාඥ ඊට පස්සේ ඉන්ද්‍රියාපද ඊට පස්සේ පටිච්චුල මන්ද මේ ඔක්කොම තියෙන්නේ. අපි මේ වර්තමාන මොහොත තුල සම්පඤ්ඤාඥ පබ්බේ තියෙන්නේ. අපි ඉස්සරහට යනවාද පස්සට යනවාද කනවාද බොනවාද නානවාද සිව්වන්දිනවාද පාත්‍රයේ ඕදනවාද ගමනක් කරනවාද රාජකාරී කරනවාද මේ ඔක්කොම මේ හැම වෙලාවෙම අපිට සම්පජඤ්ඤ වෙනවා. සම්පජඤ්ඤ කියනකෝ සංවලින් ප්‍රජඤ්ඤණය වෙනවා නම් මේ පැවැත්ම විඥාණය පවත්වාගෙන යන්නට උපකාර වෙන හේතුව. ඒ වෙලාවේ ඒක ඒ මොහොතේ එත්තේසං උපජ්ජමානා උපජ්ජති එත්තේසං පහියමානා පහියති එත්තේසං නීසමානා නීසති. එතනදිම නිවෙන්නේ. එතනදිම ප්‍රහාණය කරන්නේ. උපදීන තැනදී එත්තේ සං සංකේත රාගය දේශය මොහය සං උපදීන තැනදීම උපදීන බව දැකලා එතනදීම ප්‍රාණී කරන්නේ. එතනදීම නිවෙන්නේ. වෙන විනාඩි 5ක් 10ක් ගියොත් නිවෙන්නේ. එතකොට ගිනි අරගෙන භාවනා කියන්නේ මොකක්ද? එතකොට භාවනාව කරන්න ඕන දවසේ නිදාගන්න කාලය අර පැය 24 තුලම. නැතුව මේ ඉඳගෙන ඉඳගෙන කරන භාවනාවත් හොඳයි වරදක් නැහැ. නමුත් අර කියපු මෛත්‍රී භාවනාව උදේ හන්දේ හැමදාම මාසයක් විතර කරගෙන හිටලා අර 10 දිනතර තරහක් ආවම වැඩන්න අර හේතුව සුදුලෙන් 10යි මනේ දැන් ඒක තමයි වෙන්නේ මේ එනිසා දැන් ඔය කියන ඔය භාවනා මධ්‍යස්ථාන වල කරන්නේ මේ බුදුහාම නියෝ කියපු භාවනාව මාර්ග ප්‍රතිපදාව නෙමෙයි ඔය 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 ආකාරයෙන්මයි මේ කරන්නේ. ඔය වෙලා ඕකට මේ බුද්ධක් ඇති කරගත්තාම මේකට ඔය යනකොට එනකොට වාහනයක් ගෙලවනකොට නානකොට කනකොට වුණකොට ඕන වෙලාවක අපිට පුළුවන් චිදු ගන්නට වෙන්නේ. මේ කරන්නේ හිතේ. දැන් අපි සක්මන් භාවනාවක් කරනකොට අපේ ඇහැ කන නාසය ඔක්කොම ක්‍රියම නියුක්තයි. ඒකට සක්මන් කරගෙන යනකොටම අපිට පුළුවන්කම තියෙනවනේ අර අඳුන වැන්දිනම් අයින් කරන්න අනිත් එක කරන්න වෙනේ කරන්න මේකෙන් විදී නිදා ගන්න. හරිනම් ඒක ඒ අරමුණ හිතේ බාන්න. ඒ බාල්දා භාවනා කියන්නේ මේ භාවිතයට ගන්නවා සහ පජාති පානාති දෙකම. දැන් භාවනා කියන එකේ දෙපැත්තක් තියෙනවා. අනතිවර්තනක් තියෙන භාවනා ඒ වගේම තව තියෙනවා අනතිවර්තන අට්ඨ භාවනා. අර අපිට අනතිය අපිට වැරද්ද සිදු වෙන සියලුම දේ ඉතින් ඉවත් කරන්න. ඒ වගේම යහපත් දේ අපේ හිත දෙනවා නම් ඒක අපි භාවිත කරන්න. මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා එනවා නම් ඒක අපි භාවිත කරන්න. ඒ නිසා මේ භාවනාව කියන එක භාවිතබ්බංජ භාවිතම් පහතබ්බංජ පහින් විඥාන ආරණ්‍ය කැපිලා ඒකයි දැන් දවස් හතක් අපි කන්න බොන්නේ නැතුව හිටියොත් මොකද වෙන්නේ? ඒක තමයි විඥාණයටත් ආර ඔය 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 අනුසය තමයි විඥාන ආර. ඔය අනුසය තමයි මනෝ සංජේතන ආර. අනුසය තමයි සම්පත් ආර, අනුසය තමයි කබලිකාර. ඒක නිසා දැන් මේ අනුසය නැති වුණොත් මොකද වෙන්නේ? විඥානේ මියදිනවා. එතකොට විඥානේ මියදුනහම මොකද්ද මතුවෙන්නේ? ප්‍රඥා. කියලා තියෙන නිසා
අපේ
දැන් මේක හොඳට තේරුම් ගන්න ඕන. තමන්ට තරහා එන්නේ තරහා ඇවිස්සෙන්නේ තරහා මතුවෙන්නේ මොකද? ඔය තරහා කොහෙද නිච්ච වෙලා තියෙන්නේ? තමන්ගේ ඔය චිත්ත සංඛානේ ඔය තරහා ඔය තණ්හා අනුසය ඔය රාගය ඔය කැමැත්ත ඔය ආසාව තියෙනවා. වෙන කොහෙවත් තියෙන්නේ නැහැ. මේක තමන්ගේ ගාව වරද තියෙන බවවත් තමන්ට තේරුම් ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නෑ පුතක් ගැන උත්තරේ. ඒකයි මේ ඔක්කොම හේතුව. නැතුව වෙන මොකක්වත් නෑ. ඒක නුවන් මොහේ කිය. වෙන මොකක්වත් නෑ. තමන් වැරදි කියලා හිතන්නවත් ඒ බුද්ධලයට පුළුවන් කමක් නෑ. ඒ බුද්ධලයාගේ මැනීම කොහොමද? තමන්ගේ දැනීමන්. තම තම නැනපමණින් ඒ බුද්ධලයන්. එතකොට ඒ පුද්ගඥ පුද්ගලයා හිතන්නේ මම හිතන විදිය විතරයි හරි, මම හිතන එක විතරයි හරි, මේක විලක් වෙන එකක්වත් හරි නෑ. ඒක මල වෙන එකක් හරි නෑ. වෙන එකක් කියන මිනිහෙකුට නඩු දානවා. වෙන එකක් කියන මිනිතුම දැන් අර දෙවියෝ දේව ආගම් වල දැන් මේ මිනිස්සු අද උනත් ඔය මුස්ලිම් ආගම් වල දේව ආගම් වල ඒ දෙවියෝ කියන එකට විරුද්ධව කියන එක මිනිහා මරලා දැන් මුස්ලිම් දෙන්නේ මුස්ලිම් ජිහාද් යුද්ධ වලින් කරේ ඒ ඉතින් ඒක ඒ වගේ අපේ මේ බුද්ධාගමේ තියෙන ඕක අර සම්මතයෙන් අපි පිළිගත්ත දේට වඩා වෙනස් එකක් කියන එදා බුදුහාමුදුරුව එහෙම කියන්න ගියාම බුදුහාමුදුරන්ට විරුද්ධව ඔක්කොම පටින්දු කරනවා. අද මේ සම්මතයේ එල්බගත් සම්මතයේ මුලා වූ සම්මතයේ මොට්ට වූ මනසක් තියෙන පුද්ගලයෝ අපි මේ අවුරුදු 100 ගානක් 1000 ගානක් ඉගෙන ගත්තේ මේ අපි ඒ බුදුවරුන්ගෙන් මේකයි ඔබට උරු දෙකක් කියන නිර්ණන්ද ඒක සාමාන්‍ය අසුතව පුතර්ජන් මිනිසුන්ගේ නියත වූ ආකාරය වැරදි දැක් වැරදි දෘෂ්ටි වෙන මොකක් කරන්නේ අපි ඔය සංකාර කරලා මොකද කරන්නේ පංචස්කන්ධේ උපාදානක එතකොට රූපං අනිත්‍ය වේදනා අනිත්‍ය සංඥා අනිත්‍ය සංකාර අනිත්‍ය විඥාන අනිත්‍ය මේ කරන්නේ දැන් අපිට මේ නිච්ච වෙලා කියන එක නිසා තමයි රූපේ වේදනා සංඥා සංකාර විඥාන තමයි නිච්ච වෙලා සුඛ වෙලා අත්ත වෙලා මේක අත්තරින්න තමයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙහි කරලා විලා විරාග නිරෝධ පටිච්චසමුප්පාද අවබෝධ කරගන්න වෙන මොකටවත් මේක අත්තරින්න අමාරුකම ඉදයි මේක තව ඔය පංචස්කන්ධ භාවනාව ඉන්ද්‍රිය භාවනාව අනිපාර ආකෝ තේජෝ ආයෝ පඨවි ධාතු මනසිකාර්ය සම්පජඤ්ඤ මනසිකාර්ය ක්‍රියාපද භාවනා මේ ඔක්කොම කලේ මොකද අර නව ජීවිතික භාවනාව කලේ මොකද මහා සතරටි පට්ඨාන කියන 21 පබ්බයක්ම කලේ මොකද මේ අනිසිද්ධෝ ච විහෙරති නචින්දි ලෝකේ උපාදී කියන එක තේරුණා දැන් මේ සියලුම පුතග්ජන පුද්ගලයෝ තේරුම් අරගෙන තියන්නේ අනිසිතෝච විහෙරති නෙමේ නිසිතෝච විහෙරති සුඛ ඒ නිසා ඒ නිසා උපාදානයි නමු අපි මේ උපාදානය කරගත්ත කිසිම දෙයක් අපිට කැමති දේ මනාප දේ විසිතේ යහපත් ආකාරයට නිසිතේ පවත්තන්න නවත්තන්න පුළුවන් දෙයක් මේ පැවැත්ම තුළ නැහැ ඒක තේරුම් ගත යුතුයි අපි දුකටපත් වෙන්නේ මේ හේතුව නිසා මේ නිශ්චිතව සැප විඳින්නට සැප ආමිස දුයක් ලබන්නට උපාදානය කරගත්ත දේමයි අපිට දුක උරුම කරන්නේ අපිට කැමති දේ නිසිලේ නවත්තන්න පවත්තන්න බැරි වෙන්නේ ඒ උපාදානය කරගත්ත සුදු දේමයි අද වෙන මොකක්ද නෙමෙයි මේ පංචස්කන්ධය කියන වචනේ අද නිකන් නොයෙකුත්ය නොයෙකුත් ආකාරයට භාවිත කරනවා ඒකත් හොඳට තේරුණා. දැන් ඔය මිනිසු හිතනවා මේ පංචස්කන්ධය කියන්නේ මේ අපි ඔය තියෙන මේ භවයක් වමන වූ ශරීර කුලුවක. ඒක පංච උපාදානස්කන්ධයේ මම කියන කොටස. ඒතන් මම. තව තියෙනවා පංචස්කන්ධයේ බොහෝ දේවල්. උපාදානය කරගන්න පුළුවන් අලුතෙන් බොහෝ දේවල් තියෙනවා. හැබැයි ඔය උපාදානය කරගන්න බෑ එක කොටසක් විතරයි. දැන් රූපස්කන්ධේ විතරක් උපාදානය කරගන්න බෑ. පහම එකවරම උපාදානය කරගන්න උපාදානය කර. අතාරින්න කොට පහම එකවරම අතාරින්න. අතාරින්නේ මොකද්ද සංකාර. ඒකේ සංකාර අතාර. විසංකාර. දැන් මේ ප්‍රශ්න කීයක් විතර තියෙනවද ඇවිල්ලා? ආ, මුගක් තියෙනවා. දැන් ඔක්කොම නම් කතා කරන්න බැරි වෙයි. මොකද අද තව විනාඩි 40කින් විතර නවත්තනවා. හෙට පෝයෙන් ඉඳලා හෙට මීනිගම ලඩු දේශනා සහ දරුදා ගච්ඡ දවසේම තියන්න වෙනවා. ඒකින්ද ටිකක් ඊයේ උදේ දාහවල ලඩු දේශනා දෙකක් පානදුරේලා ගියකම මල්වානේ තිබ්බා. ඉතින් ඒක නිසා බොහොම මහන්සි හිට පොයට ටිකක් විවේක ගන්නත් වෙනවා ඒකින් දැන් පුළුවන් තරම් ඉක්මනට 11ට විතර නවත්තනවා මොකද යන්නත් එපායි ඉතින් ඒක නිසා එහෙනම් ප්‍රශ්න තියෙන ටිකක් පුළුවන් ටිකක් වැදගත් ප්‍රශ්න තියෙනවා නම් ඒව අහන්න
ගරු ස්වාමීන් වහන්සේ අකුසල මූල පටිච්චසමුප්පාදයේද මූලික හේතුව වූ
එහෙම එකක් නෑ අකුසල මූල පටිච්චාන් පාලි කියලා කියන්නේ අවිද්‍යාව මූල කියලා ගන්නම් කියනවා.
අවිද්‍යාවයි
ක්‍රියාකරන්නේ. කුසල මූල කියන එක හරි අනික අවිද්‍යාව මූල. අවිද්‍යාව මූල කියන්නේ අවිද්‍යාව නිසා හට ගන්නා පටිච්චාන් පාලි ක්‍රියාවලිය. කුසල මූල කියන්නේ ඒ කුණු මුල් තුන ගලවා දමන්නට උපකාර වන හේතු වන නිදාන වන ප්‍රත්‍ය වන පටිච්චසමුප්පාද විග්‍රහයක් තියෙනවා. ඒක කුසල මූල අර අවිද්‍යාවේ සියලුම කර්ම සකස් වෙන නිර්මාණය වෙන තණ්හා වේදනා උපාදාන මේ කියන සියලුම දේ සම්භාවම වෙන පටිච්චසමුප්පාද විග්‍රහය අවිද්‍යා මූල මිස අකුසල මූල එහෙම නෙමෙයි. මොකද ප්‍රශ්නේ අවිද්‍යා අකුසල මූල අවිද්‍යා මූල කියලා ගන්නු
පටිච්චසමුප්පාදේ මූලික හේතුව අවිද්‍යාවෙන් අපි ක්‍රියා කරන්නේ අපේ කිලිටු සිත නිසාද?
අවිද්‍යාව නිසා තමයි සංකාර සියල්ලම සිද්ධ වෙන්නේ. අවිද්‍යාව නැත්නම් සංකාර සිද්ධ වෙන්නේ නැහැ. සංකාර නොකරනවා නම් අවිද්‍යාවක් ඇති වෙන්නේ නැහැ. මේක අඤ්ඤා මඤ්ඤා අන්‍යෝන්‍යයි. මේක එකකට එකක් දැන් සංකාර කිරීම නිසා අවිද්‍යාව උපදිනවා. අවිද්‍යාව නිසා සංකාර උපදිනවා. සංකාර කිරීම නිසා රාගය ද්වේෂය උපදිනවා. රාගය ද්වේෂය නිසා මෝහය උපදිනවා. මෝහය නිසා අවිද්‍යාව මෝහය නිසා සංකාර උපදිනවා. නැවත නැවත අඤ්ඤා මඤ්ඤා අන්‍යෝන්‍ය වශයෙන් එකකට එකක් සම්ප්‍රයුක්තයි. එකක් අපිට කියන්න බෑ විත්තරේද මුල කිකිලිද මුල කියලා. මේක හේතුව ඵල දෙකක් තියෙනවා. හේතුඵල පරම්පරාවක් හැටියට යන්නේ. අපිට කොතනකටවත් කියන්න බෑ විත්තරේ ඉස්සෙල්ලාවද කිකිලි ඉස්සෙල්ලාවද. හැබැයි අපිට කියන්න පුළුවන් එකක්. මොකද්ද අපිට කියන්න පුළුවන්? දැන් ওই විත්තරේ කිකිලි කතාව ගත්තාම අපිට මේක සාමුලින්ම නැති කරනවා නම් කිකිලියෝ ටික ඔක්කොම නැති කරලා පුළුවන්ද? පුළුවන්ද? බැ. විතර තියනකම් දැන් අපි කරන්න ඕන අර අර අනුසය ආයි ගන්න ඕන. අපි විතර සියලුම විතර අද ලංකාවේ තියෙන සියලුම විතර ලෝකයේ ඔක්කොම අද විනාශ කරන්න පුළුවන්. විනාශ කරලා කිකිලියෝ දාන අලුතෙන් විතර ටිකක් අපි කිකිලිගේ ජීවිත කාලය තුල විනාශ කරමු. දැන් අපි කිසිම එක විතරයක්වත් අලුතෙන් උපදවන්න යන්නේ නැහැ. එතකොට කිකිලියෝ ටික හිටපුවා. අපි කිකිලියෝ එකෙක් මරන්නේ නැහැ. හැබැයි අර විතර සියල්ලම අයින් කරමු. කිකිලි කවදාහරි මැරිලා යනවා. කිකිලි හදාකාරික නැහැ. ඒක නිසා ඒ කිකිලියෝ දාන විතර මාස 6ක් අවුරුද්දක් දෙකක් යයි නැති කරනවා. ආයි මුළු පරම්පරාවම ඉවරද? ඉවරයි. ඒ වගේ තමයි මේක අපි අර විතර භව කියන්නේ විතර. භව කියන්නේ විතර. එහෙම නැත්නම් ඔය කියන රාගාංශය, පටිඝාංශය, අවිද්‍යාංශය තමයි රාග භව, ද්වේෂ භව, මෝහ භව. ඒ අනුසය, ඒ භව අපි විභව කියන්නේ ඒ භව මේ සම්පූර්ණයෙන්ම විනාශ කරනවා. හේතුන් පටිච්ච සම්භූතං හේතු භංගා භංගකට භංගකනවා කියන්නේ විනාශ කරනවා. එතකොට අපි අපේ අර හේතු උපදීම නවත්වනවා, අවසන් කරනවා. හේතු උපදින උපදින මොහොතේ වර්තමාන මොහොත තුළ අපි ඒක භංග කරනවා. විනාශය. හරි. ඒකයි කිව්වේ කීනම් පුරාණ නවන්නත්ති සම්බවං විදත් චිත්තේ ආයතකේ වාස්මේ තේ කීන බීජා අවිනුලෙච්ඡන්දෝ කියලා. මේ රතන සූත්‍රයේ පැහැදිලිව ඔය ධාතාව ඔය සූත්‍රයේ විතරක් අතින් නිවන් දකින්න වෙන මොනවාම ඕනේ. වෙන මොකක්වත් අවශ්‍ය නැහැ. ඊගා ප්‍රශ්නය.
අසත් පුරුෂ ගති ලක්ෂණ කීපයක් පෙන්වා දෙන්න.
දැන් සත්පුරුෂ ගති ලක්ෂණ නැහැ, අසත් පුරුෂ ගති නැහැ දෙකම කියන්නේ. සත්පුරුෂ ගති ලක්ෂණ කියන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ආදී කොට ඇත්තා වූ යහපත් ගති. අසත්පුරුෂ ලක්ෂණ කියන්නේ වචී දුස්චරිත, කාය දුස්චරිත, මනෝ දුස්චරිත. එහෙම නැත්නම් රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කටයුතු කිරීම, ක්‍රියා කිරීම මනස අදුක්ඨ වන වැඩ. ඒකට කියන්නේ මනෝ කුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා මනසාචේ පදුට්ඨේන වාසතිවා කරෝති. වාසති කියන්නේ වාසනේ කියන්නේ කතාව, කරෝති කියන්නේ ක්‍රියාව. ක්‍රියාව කතාව පදුට්ඨ වෙන්නේ මනස පදුට්ඨ වූ නිසායි. මනස මෝහයෙන් මුලා වූ නිසායි. මනසේ වැරදි අර දුෂ්චරිත තියෙන නිසායි. එනිසා දැන් මේක කිව්වේ දුෂ්චර මොකද දුෂ්චරිත වෙට ප්‍රශ්න තිබුණේ මොකද්ද? අසත්පුරුෂ.
අසත්පුරුෂ ගති ලක්ෂණ කීපයක්.
දැන් සත්පුරුෂ කියන එක තේරුම් ගන්න ඕනේ. මේක අත්හැරීම තමයි අසත්පුරුෂ. සත්පුරුෂ ගති ලක්ෂණයි අපි දැනගන්න ඕනේ. එතකොට මේ දෙපැත්තම තේරුම් ගත්තේ නැත්නම් අපිට හිතා ගන්න බෑ මොකද්ද සත්පුරුෂ මොකද්ද අසත්පුරුෂ දැන් පිරිසිදු තේරුම් ගත්තේ නැත්නම් අපිට අපිරිසිදු තේරුම් ගන්න බෑ කුසලයේ තේරුම් ගත්තේ නැත්නම් අපිට අකුසලයේ තේරුම් ගන්න බෑ යහපත තේරුම් ගත්තේ නැත්නම් අපිට අයහපත තේරුම් ගන්න බෑ ජාති තේරුම් ගත්තේ නැත්නම් අපිට අජාතං අභූතං අසංගතං මේ තේරුම් ගන්න බෑ ඉතින් ඒක නිසා මේ බුද්ධ දේශනාවේ මේ සියලුම දේවල් හරියට තේරුම් ගන්න අවශ්‍යයි. දෙපැත්තක් තියෙනවා. ඔය බුද්ධ දේශනාවේ අයන්න දාග මාගදී භාෂාවේ සියලුම දේ දෙපැත්තක් පිළිබඳ. ඒක තේරුම් ගන්න.
සීල සූත්‍රයේ අනුව මාර්ගඵල හතරම ලබා ගැනීම සඳහා කළ යුතු ඇත්තේ පංච උපාදානස්කන්ධය අනිච්ච දුක්ඛ රෝග උඩක් ගඩුවක් යනාදී වශයෙන් නොගඩවා නිරීක්ෂණය කිරීමය. මෙහිදී චතුරාර්ය භාවනාව පිළිවෙලට නොගෙනෙන බැවින් ලෝභක්ඛය, ද්වේෂක්ඛය සහ මෝහක්ඛය සිදුවන්නේ කෙසේදයි පැහැදිලි කර
දෙන්න. අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කිරීමෙන් තමයි මේක ඔක්කොම වෙන්නේ. අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කරාම අර නිච්ච වෙලා තියෙන තරහ, නිච්ච වෙලා තියෙන රාගය, ආසාව, කැමැත්ත, තණ්හාව, අර මෝහය ඉවත් වෙනවා. එනිසා මේ නිච්ච වෙලා තියෙන වැරදි ගති තුන ඉවත් කිරීමට ඔය සියලුම තැන්වල ඔය වචන පාවිච්චි කළේ නැතුවට නිච්ච අනිච්ච දුක්ඛානත්ත මෙනෙහි කරන්න තියෙනවනේ මේ අනිච්ච දුක්ඛානත්ත මෙනෙහි කළා කරන්න ඕන මොකද්ද අර නිච්ච වෙලා තියෙන වැරදි ගති තුන ඉවත් කිරීම වෙන මොකක්වත් ඒ වචන පාවිච්චි නොකර ධර්මයට හිතන්න එපා මේක අර අනිච්ච දුක්ඛානත්ත තියෙනවනම් නිච්ච දුක්ඛාත්ත අයින් කරන්න ඕන නිත්‍ය වෙලා තියෙන්නේ රාගය නිත්‍ය වෙලා තියෙන්නේ ද්වේෂය නිත්‍ය වෙලා තියෙන්නේ මෝහය මානෙ බැරි
අනිච්ච දුක්ඛ අනන්ත සහ චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයෙන් පත්‍ත්‍ය ඇතැයි පත්‍ත්‍යයි පැවසීමට හැකිය නමුත් කාමය මොහෝසේ යටපත් කර ගැනීමට නොහැකි වී ඇත නිරායාසයෙන්ම එය මතුවේ
දෘෂ්ටි වශයෙන් මේක වැරද්ද දැකලා තියෙනවා නමුත් තාම ඒක වැරද්ද එකපාරට අයින් කරගන්න බෑ සංසාර පුරුද්දක් නිසා ඒ නිසා දැන් සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයා තුලත් මේ රාගය, ද්වේෂය, මෝහය තුනම තාම තියෙනවා. හැබැයි මේ පුද්ගලයා දැකලා තියෙනවා රාගය, ද්වේෂය, මෝහය බැරදි. ඒක අයින් කරන්නේ කොයි ඵලයේදී? සකදාගාමි ඵලයේදී කෝලාරික වශයෙන් රාගය, ද්වේෂය අයින් කරනවා. අනාගාමි ඵලයේ උත්තම් භාගය, හෝරම් භාගය හැටියට සියලුම රාග, ද්වේෂ, මෝහ අයින් කරනවා. නම් අරහත් මාර්ගයේදී අරහත් ඵලයේදී උත්තම් භාගයේ වශයෙන් සියලුම මාන උපරාග අනුපරාග මාන උද්දච්චා විද්‍යා අයින් කරනවා. එනිසා මේ ඵල තුනෙන් ඉතිරි ඵල තුනෙන් මේ අවබෝධ කරගත්ත චතුරාර්ය සත්‍ය අනුව අවබෝධ කරගත්ත සෝතාපන්න ඵලය අනුව ඒ ඉතිරි ටික අයින් කිරීමක් කරන්නේ ඉතිරි ඵල තුනේදී. දැන් මේක හොඳට තේරුම් ගන්න ඕනේ සෝතාපන්න ඵලයටපත් වෙනවා කියන්නේ ඔය කියන රාගය, ද්වේෂය, මෝහය අයින් කරා නෙමෙයි. ඒ රාගයේ තියෙන, ද්වේෂයේ තියෙන වැරදි බව මේ යථාවාදී තථාකාරී දෙස මෙතෙක් පැවති දෘෂ්ටිය, මිත්‍යා දෘෂ්ටිය අනිත් පැත්තට හැරීම. ඒ නිසා දැන් මේ අනුසෝතගාමීව තිබුණු මෙතෙක් කල් මේ රාගය, ද්වේෂය, මෝහය වටිනවයි සංසාරය කියලා හිතාගත්ත දේ දැන් නිස්සාර බව, අසාර බව පටිසෝතගාමී මාර්ගයට පැමිණීමයි ඔය සෝතාපන්න ඵලයට පත්වීම. ඒ නිසා ඒ සෝතාපට්ටි ඵලයට පත් වූ පුද්ගලයා දැන් ඉතින් අර පටිසෝතගාමී ආකාරයට ඉතිරි ඵල තුනක් යම් අවස්ථාවක ක්‍රමානුකූලව අනුපුබ්බංගව අනුපූරකව ඉවත් කරගන්න. ඒ නිසා පළමුවෙන්ම අපි මේ අනුසෝතගාමී ප්‍රතිපදාව වෙනස් කළා පටිසෝතගාමී මාර්ගය දැක ගන්න ඕන එක දෘෂ්ටිය විතරයි. මෙතෙක් කල මේ පැවැත්ම මේ පංචස්කන්ධය මේ ලෝකේ ඔය ඇකනාසයේ දුරකය මන පිනවීම සාරයි වටිනා හොඳයි ප්‍රියයි මනාපයි මිහිරේ මේ ආමිෂ සුවේ විතරයි ලෝකේ තියෙන්නේ කියලා වැරදි දැක්මක්. මේ වැරදි දැක්මෙන් මිදී නිදහස් වෙලා ඒ පුද්ගලයා මේ වැරද්ද තියෙන වැරද්ද දැකලා මේ වැරද්දෙන් මිදී නිදහස් වීම ඔය කියන දුක්ඛාරී සත්‍ය දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධය පාවතින එනිසා මේ පැවැත්මට හේතුව ඔය කියන රාගය ද්වේෂය මෝහය මේ පැවැත්ම නැවැත්මක් කරගන්නට උපකාර වෙන්නේ මේ දැක්ම නිවැරදි ආකාරයට වෙනස් කරගෙන ඒක නිවීමයි සෝතාපන්න ඵලයේ නැතුව මේ සෝතාපට්ටි ඵලයටපත් වූ පුද්ගලයා තුළ හැබැයි දැන් මේක පොඩි වෙනසක් කියනවා මේක වරදක් තේරුම් ගන්න එපා දැන් බුදුහාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ ලෝතුරා බුදුපියාණන් වහන්සේ මේ සෝතාපට්ටි ඵලයේ ලබදාගාමි ඵලයේ අනාගාමි ඵලයේ අරියත් ඵලයේ හතර අවස්ථාවක ලබා ගත්තේ නැ ගන්නේ නැ එක මොහොතක මේ සියල්ල ලබා ගන්න නමුත් අරහත් බෝධියෙන් බුද්ධත්වයටපත් වෙන අය බුදුහාමුදුරුවෝගේ බණ අහලා මේ මාර්ගය අනුගමනය කළ අය කරන අය මේක එකපාර ලබා ගන්න ප්‍රමාණිකූලව අනුකූලව අනුභංගව සමාධිය මේ ආත්මේ මේ සෝතාපට්ටි ඵලයේ සාක්ෂාත් කරගන්න. තව ආත්ම ගණනාවකදී තව උපත් කීපයක් ඇවිලා ඊගාව ඵලෙන්න පුළුවන්. මේ ආත්මෙත් පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි ඒක යම් ආකාරයක මේ ධර්මයේ යථාභූත ඥානෙන් අවබෝධ කරගත්ත ධර්මයි ඒක වෙන්නේ. බාහ්‍ය ධර්මීය කුමාට වගේ විනාඩි ගණනකට ඉඳලා ගන්න පුළුවන් අර ජානසුබ සූත්‍රයේ විග්‍රහ කරපු ආකාරයට සෝතාපට්ටි ඵලයට පත්වලා තව උපත් 14 විසාකාවට 8 තියෙන සූත්‍ර. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන මේ භව හතක් විසක් ජාති හතක් එහෙම මෙතන බුදුහාමුදුරුවෝ දේශනා කරලා නැහැ. ඒක නිසා සෝතාපට්ටි ඵලයට පත් වුණා කියන්නේ අපි මෙතෙක් කල දැක්ම අපේ වැරදි දැක්ම නිවැරදි කර ගැනීම මිත්‍යා දෘෂ්ටිය සංසාර දෘෂ්ටිය නිස්සාර බව දැක්ක අසාර බව දැක්ක අනාථ බව දැක්ක ඒ නිසා සම්මා දෘෂ්ටියට පත් වුණා ඒකයි වෙන වෙන මොකක් කරන්නේ
පින් අනුමෝදන් කරනවා යන්නේ අදහස් කරන්නේ පින් බලාපොරොත්තු සිටින අයට පින් ලබා දීමේයි අදහස් කරන්නේ වහන්සේ දේශනා කරන පින් පිහිටුවීම පින් පැතිරවීම යන ක්‍රියා දෙකෙන් සිදුවන්නේ පින් බලාපොරොත්තු සිටින අයට පින් ලබා දීමද එසේ නොමැති නම් එම අවස්ථාව වන විට පින් ලබා ගැනීමට නොහැකි තලයක උප්පත්තිය ලබා තිබේ නම් පින් අනුමෝදන් විය හැකි අවස්ථාවකට පැමිණෙන තෙක් පුණ්‍ය කෝෂවල එම පින් තැන්පත් කර ගැනීමක්ද යන්න පැහැදිලි කරනවා
දැන් මේකේ මේ ප්‍රශ්නේ අහලා තියෙන එක්කෙනා හොඳයි මේ ප්‍රශ්නේ අහපු එක දැන් මේ අපි පින්කමක් කරලා අපි හිතමු මේ මෙතන ඉන්න හැම කෙනෙක්ම දානමේ පින්කමක් එහෙම නැත්නම් ධර්ම දානමේ පින්කමක් දැන් මේ ධර්ම දානමේ පින්කමක් දානමේ පින්කමක් තව නොයෙකුත් පින්කම් කියලා මේ පින්කමක් කිරීමේ පළවෙනි පරමාර්ථය ඔය ප්‍රශ්නේ නෑ ඇයි අපි පින්කමක් කරලා පින් දෙන්නේ පින් පවරන්නේ පින් අනුමෝදන් කරන්නේ ඇයි පින් දෙන්නේ පවරන්නේ ඇයි මේකයි පළවෙනි දැනගත යුතු දේ පින්කමක් කරන්නේ පින්කමක් කරලා පින් දෙන්නේ පවරන්නේ අනුමෝදන් කරන්නේ පින් පිටුවන්නේ අපිට මේ සංසාර ගමනේ අනුදව්වක් උපකාරයක් කරපු මව්පියන්ට වැඩිහිටියන්ට ගන්නපු ගුරුවරුන්ට ඒ වගේම අපිට උපකාර කරපු සමාජික කරත්තයක්ද අරකට ගෙදර ආරක්ෂා කරපු බල්ලට මේ ආදී කොට ඇත්තා වූ මේ සංසාර ගමනේ අපිට උදව් කළ උපකාර කළ සියලුම මනුෂ්‍යයන්ට රටයන්ට ජාතීන්ට අපි ණයයි ජාති කියන එකේ වචන තේරුම මොකද්ද ණයකාරය මේ ණයෙන් අපි මිදී නිදහස් වෙනකන් අපිට කවදක්වත් නිවනක් ලැබෙන්නේ නැහැ ඒ ණයගේ වන්නේ උපදින්නේ මොකද ආයි ණයගේ වන්නේ ඥාති කියන්නේ මේ ණයගේ වන එක මේ උපදිලා කරන්නේ මොකද ණයගේ වන ආයි ණයගේ වන්න අලුතෙන් ණය ගන්න එක තමයි පුතක් යන මුක්කලිය කරන්නේ ඉතින් ඒක නිසා අපි පින්කමක් කරලා කරන්න ඕන පළවෙනි දේ අපිට උදව් කළ උපකාර කළ මඟ පෙන්වූ පීඩ වූ සම්බන්ධ වූ සියලුම මෞලිකම් කියන්නේ විතරක් නෙමෙයි හරක බාන බල්ලෝ තව සියලු සත්වය භූතය පිරේතය අපිට පෙර ආත්මවල උදව් උපකාර කළා කියනවා නම් ඒ සියලුම දෙනාට අපි මේ කරපු පින්කමෙන් පින් පවරලා පින් දීලා පින් අනුමෝදන් කළා ඒ අයකින් අපි මිදී නිදහස් වෙන්න ඕන නැයි ඒක පළවෙනි පරමාර්ථය මිසක් දෙවෙනි පරමාර්ථය නෙමෙයි එහෙමනම් සියලුම දෙනාට සමසේ පොදුවේ අඩුවක් පාඩුවක් වෙනසක් නොකර පින් දෙන්න ඕන දෙවෙනි පරමාර්ථය තමයි පින් ගන්න පුළුවන් යම් කිසි අපේ ඥාතියෙක් ඉන්නවා නම් පින් ගන්න ඇවිල්ලා ඒ හැම කෙනෙකුටම පින් දීලා පින් පවර්ලා පින් අනුමෝදන් කළා ඒ අයව මුදවා නිදහස් කිරීම එතකොට මෙතන දෙකක් තියෙනවා පළවෙනි පරමාර්ථය අපි ණයෙන් මිදී නිදහස් වීම දෙවෙනි පරමාර්ථය ඒ අයව සසර දුකින් මුදවා නිදහස් වීම ඔය දෙකම නැත්නම් පින්කමක් කිසි දෙයක් පින්කමක් වෙන්නේ නැහැ නමුත් අද සම්මතයෙන් ඔය දෙකම නැහැ තුන්වෙනි එකක් තියෙනවා මොකද අද තියෙන තුන්වෙනි එක දැන් පින්කමක් කළාම ඒ පින්කම කරන අයටම ආපහු ප්‍රතිලාභයක් හැටියට මේ පින්ම පවර දැන් හොඳට බලන්න දාන ගෙදරට ගියාම එහෙම නැත්නම් දැන් අද ඔය පින්කමක් කරලා රේඩියෝ එකේ බණ ධර්ම දේශනාවක් කළාම බලන්න මොකද කියන්නේ අම්ම බොහොම අනේ මේ පින්වතුන් බොහොම හොඳ පින්කමක් කරගත්ත බොහොම හොඳ දානයක් දුන්න බොහොම හිතේ භක්තියෙන් මේ දානය දුන්න ඒ නිසා මේ පින්වතුන් ලොකු පින්කමක් කරගත්ත මේ පින්කම අනුව මේ පින්වතුන්ට මේ පින්කමේ ශක්තිය අනුව මේ පින්වතුන්ට අර විසාකා නන්දා මල්ලිකා සුනන්දා මෙන් භෝග සම්පත් රූප සම්පත් ලැබ දෙවුනි සබ කෙලවර මතුරුදුවන බුදුන් දකින්නට මේ පින හේතුවක් දැන් ඔය පින්කම කරගත්තත් දැන් ඔය අපේ අර පරමාර්ථ දෙක මොකද දෙකම නැතිලා අර පින් ගන්නට බලාපොරොත්තු වන අපි අයට පින් දුන්නේත් නැහැ අපි මේ ණයින් මිදී නිදහස් වෙන්න පින් පැවරුවෙත් නැහැ අර කරපු පින්කම කාටද ආපහු පැවරුවේ පවරගත්තේ තමන්ටම මේ පංචස්කන්ධයේ උපාදානය කරගෙන මේ රූප සම්පත් භෝග සම්පත් ලැබලා මේ සංසාරේ දික් වෙන්න පටිච්ච වෙන්න අර ප්‍රාර්ථනාව ඇති කළා ප්‍රතිලාභයක් තමන්ටම ගැව මේක දැන් මේක හොඳට තේරුම් ගන්න ඕනේ මේක අපේ දැන් බැරි වෙලාවත් මටම මේක සිද්ධ වුණා පින්කමක් කරලා ඔය පින් ගන්න ආයට අර පින් කරන කම කරපු අයව ණයෙන් මුදවා නිදහස් කිරීමක් අර පින් ගන්න වායට බලාපොරොත්තු වෙන පින් දීමක් විතරක් කළා කළ නිදා නිකන් ගිය ගම අම්මෝය හාමුදුරුව අපිට පින් දුන්නෙත් නැහැ පින් පැවරුවෙත් නැහැ අපිට මේ පින්කම කරගත්ත අපි දෙව් මිනිස් අප ලබන්නේ අපිට ඒව නැති කරා එහෙම කියන අය අද තාමත් ඇයි අපි අපේ මොලේ විකෘති කරලා බ්‍රේන් වොච් එකක් කරලා දැන් පින්කම් කරන්නේ මොකටද මේ අපායෙන් බේරෙන මේ දිව්‍ය ලෝකය මේ දෙව් සැප මිනිස් සැප දැන් මේ අද පින්කම කරන්නේ හෙට අදට වඩා හොඳ කෑමකට ගන්න. අද මේ ජීවිත කාලේ ඊට වඩා හොඳ තත්ත්වයකට පත් වෙනවා. මේක තමයි මේ මිනිසුන්ගේ මෝහය. ඕක තමයි වැරදි දැන්. ඕක තමයි වැරදි. ඉතින් ඔක්කොම මිනිසු පින්කම් කරලා අද ගොංගා කරනවා. ඒකට කරන්නේ දෙයක් නැහැ. මේක ආකල්පයේ වෙනස් කිරීමක් කරන්න. නැතු හරියන්නේ නිවන් දකින්න ඕන නම් අපි පින්කම් කරන්න ඕන පින්කම් කර ඉන්න බුදුහාමුදුරුවෝ කියලා නෑ හැබැයි පින්කම් මා කරලා හැම පින්කමක්ම කුසලයක් බවට පත් කරගෙන තමන්ගේ හිතේ තියෙන කෙලෙස් ඉවත් කරන්න ඕනේ ජාගෝ පටිනිසග්ගෝ මුත්‍යනාලෝ ණයෙන් මිදි නිදහස් වෙන්න දෙක එච්චරයි කරන්නේ තමන්ගේ ඥාති ඉන්නවා බුදුහාන් නිදහස් කරන්න
මේ යම්කිසි භාවනා ක්‍රමයක් පිළිබඳ දැනගැනීමක් සඳහායි. මෙම භාවනා ක්‍රමයේදී ශරීර සංවේදන නොකඩවා පිළිවෙලකට නිරීක්ෂණය කිරීම සිදුවේ. ශරීර සංවේදන ඇතිවීම එක් හේතුවක් සිටිවිලි බැවින් අනිය මාර්ගයෙන් මේ සිටිවිලි දෙස බැලීම හා සමානයි. මෙම සංවේදන උපේක්ෂාවෙන් බලන අතරම සංවේදනවල ඇතිවීම නැතිවීමද පැහැදිලිව දැකගත හැකියි. මෙලෙස නොබඩවා කීමේ කාය සම්පස්සජා වේදනාවල මුළු ක්ෂේත්‍රයමද සහ අනිත්‍ය විඥා ඥානද ඇතිකර ගැනීමට සහ අත්දැකීමට උත්සාහ කෙරේ. මෙම භාවනා ක්‍රමය ආර්ය භාවනාවක් විය හැකිදයි පැහැදිලි කරන්න.
නෑ අනාර්ය භාවනාව. දැන් ඔය ප්‍රාණයාම භාවනාවේ අවිඥා ලබන්නත් පුළුවන්, ධ්‍යාන ලබන්නත් පුළුවන්, ඔය කියන කයෙහි තියෙන වේදනාවන් නැති කරන්නත් පුළුවන්. හැබැයි බැරි එකක් තියෙනවා. මොකද්ද බැරි? මේ කෙලෙස් මුල් තුන, මේ චිත්තසංතානයේ ඇබ්බැහි වුණු මුල් බැසගත්ත කෙලෙස් මුල් තුන උදුරන්න බෑ. දැන් බුදුහාමුදුරන්ගේ භාවනාවේ ඒකායන පරමාර්ථය සමුච්ඡේද ප්‍රහාණ. උච්ඡේදනය කරනවා කියන්නේ මොකක්ද? මුලින් උදුරා අත් කරන මොකද සං. හැබැයි ඔය කියන එක විස්කම්බන, ඔය කියපු විස්කම්බන තදංගම ප්‍රහාණය උතන කියනවා. හැබැයි සමුච්ඡේද ප්‍රහාණය උතන නැහැ. සමුච්ඡේද ප්‍රහාණය නැතිකොට විස්කම්බන තදංගම වශයෙන් ඔය කියන අර ඔය කියපු විස්තරයෙන් තියෙන විස්කම්බන තදංගම ප්‍රහාණය නැති කරනවා. රාගය, ද්වේෂය විතරයි. මෝහය නැති වෙන්නේ නැහැ. මෝහය මුලින් උදුරා ගන්නවා. න මෝහ කියන තත්ත්වයට පත් වෙනවා. නමුත් ඒක සිද්ධ වෙන්නේ නැති නිසා නැවත අර අසඤ්ඤතලයකට හරි කොහේ හරි ගිහිල්ලා අර අචිත්ත තවුස උද්ද කරාම පුත්‍රා වගේ නැවත කවදා හරි ආය අපාය යන ඉඩ තියෙනවා. මොකද අර මෝහ මුල, අර රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල තුනම උදුරන්න මෝහ මුල උදුරන්න. මෝහ මුල උදුර වෙනනම් රාග මුල, ද්වේෂ මුල ආය මත වෙනවා. ඒක නිසා ඒ අනාර්ය භාවනාව, අනාර්ය භාවනාව බුදුහාමුදුරුවෝ බෝසත් කාලේ අවුරුදු 6ක් කළා. මේක බෝසත්තුමාටත් මේක තේරුමක් ගන්න බැරි වුණා. නමුත් අවසානයේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වුණා කියන්නේ මේ නිවැරදි ක්‍රමය ඔයාලා. ඉතින් මෙච්චර බුදුහාමුදුරුවෝ අපිට මේ දෙක හොඳට පැහැදිලිව බොහොම ගොබක මොග්ගල්ලාන සූත්‍රයේ, නගර සූත්‍රයේ, අරිත්ත සූත්‍රයේ මෙහෙම සූත්‍ර ගණනාවක පැහැදිලි කරලා තියෙනවා මේ දෙකේ වෙනස. තමන්ම කරගත්ත වැරදිදේ තමන් කරගත්ත හරිදේ. ඉතින් ඒක නිසා මේක මේ සමුච්ඡේද ප්‍රහාණයට මිසක ඔය තදංගම විස්කම්බර ප්‍රහාණයට පමණක් අපි භාවනා කරලා වැඩක් නැහැ. අද මේ ලංකාවේ තියෙන භාවනා මධ්‍යස්ථාන සියල්ලෙම පැහැදිලිව පිළිසිඟුව ඔය කියන සමුච්ඡේද ප්‍රහාණය කරන්න දන්නේ නැහැ, අහලක් නැහැ. සංඋච්ඡේදනය කරන්න. සං කියන්නේ රාගය, ද්වේෂය, මෝහය උච්ඡේදනය කරන්න ඕනේ. නැවත නූපදින අනුපාද නිරෝධය මේක ඉවත් කරන්න ඕනේ. හිත වෙන එකක් කරලා හරි ගන්න.
වෛද්‍යවරුන් හඳුන්වන උඩු හිත යටි හිත කුමක්?
එහෙම එකක් තියෙනවා ඉතින්. ඒ කියන්නේ උඩු හිත යටි හිත කියලා වෛද්‍ය විද්‍යාවේ සාමාන්‍ය මනෝ විද්‍යාවෙන් කියනවා. අර අතීතයේ සහ වර්තමානයේ මේ මතුවෙන හිත සහ අතීතයේ අපි සංකල්ප කරලා තියෙන. නමුත් බුද්ධ දේශනාවට අනුව උඩු හිත යටි කියලා එකක් නැහැ. තියෙන්නේ මනෝමය කාය සහ කර්ණි කාය, ඒ වගේම චිත්තජ කාය. මේ විග්‍රහයක් සතර බ්‍රහ්ම විහරණ කියන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා. උපේක්ෂා තමයි අපේ නිවන, වෙන මොකක්වත් නෙවෙයි. එතකොට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා කියන්නේ අනුපූරක අනුපූරංගම නිවනට මාර්ගය පැහැදිලි කරපු ඔය රාග ද්වේෂය මොහය සාමුලි මුදුරා ගන්න උපකාරවන සතර බ්‍රහ්ම විහරණ. ඊට වඩා විස්තරයක් කරන්න නැහැ. අපි විස්තරයක් කරනවා නම් එක එක අරගෙන වෙන වෙනම පැහැදිලි කරන්න.
නිවනට බලවත්සේ බාධක වන ඝන සංඥාව සහ ද්‍රව සංඥාව පැහැදිලි කර දෙන්න.
දැන් ඝන සංඥාව කියන්නේ අපි මේ සත්වේ පුද්ගලයේ හැටියට හේතන් මම හේසෝ ආත්මි හේසෝ මේ අත්තාත්. මම මගේ ආත්මය, මගේ මම මගේ මගේ ආත්මයේ රූපේ මමයි, මම රූපයයි මගේ ආත්මයේ රූපයයි ආදී වශයෙන් වූ විචාකාර වූ සංකාය දිට්ඨිය තමයි මේ කියන ඝන සංඥාවට හේතුව. ඝන සංඥාව දුරු වෙන්නේ සක්කාය දිට්ඨියෙන් දුරු වුණාට පස්සේ. සත්ව පුද්ගල සංඥාව අපි ලක්ෂණ රූපයක් දැක්කාම මේ ලක්ෂණ රූපය ලක්ෂණයි කියලා හිතන්නේ සත්ව පුද්ගල ස්වરૂපයක් ඝන සංඥාවක් අපේ හිතේ තියෙන නිසා. ඉතින් ඒක නිසා මේ හේතුඵල පරම්පරාවක් බව තේරුම් ගන්න බැරි වීම නිසා තමයි ඝන සංඥාව දුරු කළ මේකෙ මිදී නිදහස් වෙනවා.
පංචස්කන්ධයේ වේදනා සංඥා සංකාර යන සිතිවිලි 52ද අවිඥානික වස්තූක පංචස්කන්ධය පහදා දෙමින් කරුණාවෙන් ඉල්ලන්න.
දැන් පංචස්කන්ධය අවිඥානික වස්තූක ළඟට වෙන්නේ නැහැ. පංචස්කන්ධය උපාදානය කරගන්නේ කවුද කොහෙන්ද කොයි වෙලාවෙ? විඥාණයෙන් කටයුතු කරන සත්ත්වයේ පුද්ගලයේ භූතේ පෙරේතේ දෙවිය බ්‍රාහ්මී මිසක පංචස්කන්ධය උපාදානය කරගන්න මෙන කාටවත් කොහෙවත් බෑ. අපිට ඕනම මිනිහෙකුට මේ ඕනම පංචස්කන්ධයක් උපාදානය කරගන්න පුළුවන් තමන් තේරුම් ගත්තොත්. ඉතින් ඒක නිසා මේ පංචස්කන්ධය උපාදානය කරගන්න පුළුවන් විඥාණයෙන් කටයුතු කරන මිනිසුන්ට, සත්තුන්ට, භූතයන්ට, පිළේතයන්ට, දෙවියන්ට, බ්‍රාහ්මයන්ට පවණයි. ඒක නිසා පංචස්කන්ධයේ පංච උපාදාන ස්කන්ධයේ වෙනද හරියට තේරුම් නොගෙනයි මේ විග්‍රහය කියන්නේ කතාව කරලා තියෙන්නේ. ඔය 10 11ක් මේ කෝපයක් විඳුවක් සියලුම දේ අපි උපාදානය කරගත්තොත් අන්න පංච උපාදාන ස්කන්ධයක් කරා. ඒ විඳුවේ රූපේ වේදනා සංඥා සංකාර ඥාන කරගත්තා. මගේ කෝපය මම අල මගේ මට බොන්න තියෙන කෝපය කියලා මම උපාදාන
කරා. බාහිර ලෝකයේ ඇති සුද්ධාෂ්ටක ඇසුරු කරගෙන ඇස විසින් රූපයක් සකස් කර මනසද ඉදිරිපත් කරයි. මේ අදහස නිවැරදියි කරුණාවෙන් පහදා දෙන්න.
වැරදි. මේක පටිච්ච වීම නිසා මේක සිද්ධ වෙන්නේ නැතුව බාහිර ලෝකේ තියෙන දේවල් නෙමෙයි තමන්ගේ හිතේ තියෙන වැරදි මතේ මත් වීම එහෙමනම් මේ පටිච්ච වීම නිසායි තමන්ගේ වතාවයි වැරදි තියෙන්නේ. තමන්ගේ ගාවයි වැරදි නිස්කේ තියෙන්නේ. තමන් ගාවයි වැරදි මැනීම තියෙන්නේ තමන්ගේ ගාවයි අවිද්‍යාව තියෙන්නේ වෙන කොහෙන්ද?
නිරෝධ ඵල සමාපත්තිය යනු කුමක්ද? එය රහතුන්ට හැර අනිකුත් මඟඵල ලාභීන්ට හෝ අනාර්ය අවිඥා ලාභීන්ට සමවැදී නොහැක්කේ ඇයි? මෙහි සංඥා වේදනා යන දෙක නිරෝධ ඵල තත්වයක්ද?
නැහැ. දැන් මේ ප්‍රශ්නේ වැරදි වචන දෙකක් තියෙනවා. රහතුන් කියලා දාලා තියෙනවා. බුද්ධ දේශනාවෙම රහතුන් කියලා එකක් නැහැ. අරහතු. අරහතු. අරහත්. අරහම්. මේක මුලක තේරුම් ගන්න ඕන බුද්ධ දේශනාවේ මාර්ගදී භාෂාවේ ඔයෙවත් ඔය රාහතුන් කියලා වචනයක් එහෙම නෑ. දැන් අද සාමාන්‍යයෙන් ඔය කියන්නේ මම රාහතුන් වුණා කියලානේ. මේක වැරදි. මේක අරහත් වෙන්න ඕන අරහතෝ. අරහතෝ විග්‍රහ කරලා කියනවා අජාතං අභූතං අකතං අසංකතං අනපායෝ අනුපායෝ අනනිසිතෝ. මේවා අයන්න දාපු වචන 21ක් විග්‍රහ කරලා 21 සමානයි අරහත්. රාගදීම අත්තරි. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න උත්කලිය කුඩු මිසක් ඔය රහත් වෙනවයි කියන එක සම්පූර්ණ වැරදි වචනයක්. ත්‍රිපිටකයේ පරිවර්තකයන් මේ අරහතුන් කියන එක අරහත්ුණා කියන එක අරහන් කියන එක අර අයන අත්තර දාලා රහතෝ තමයි දාලා. ඒක ඉලා ඒක වැරදි. මේ දෙවෙනි එක මොකද්ද? මෙතන තියෙන්නේ ඔය කියන ඒ සමාපත්තියේ නම මොකද්ද කියන්නේ?
නිරෝධ ඵල සමාපත්තිය.
සම්පූර්ණ වැරදි. මේක හරියට තේරුම් ගන්න ඕන සංඥා වේදිත නිරෝධ සමාපත්තිය. සංඥා වේදි. දැන් මේ අපි නිරෝධ කරන්නේ මොකද්ද මෙතන? මෙතන පැහැදිලිව පිළිසිදුව මේ වචන ටිකේ තියෙනවා නිරෝධ කළ හැක්කේ මොකද්ද? වේදයි. වේදනාවයි නිරෝධ කරන්නේ. මොකකින්ද මේ වේදනාව උපදින්නේ? සංඥාව. සංඥාව කියන්නේ දැන හඳුනා ගැනීම. අපි ඒ දැන හඳුනා ගත්තාමයි වේදනාවක් උපදින්නේ. වේදනාව නිසයි අපි රෝධ කරන්නේ. නමුත් මෙතෙන්දි අරහතුන් වහන්සේ සංඥාව තියෙනවා වේදනාවක් විඳින්නේ නැහැ. එනිසා වේදනාව නිරෝධ කළ අරහතුන් වහන්සේට පුළුවන් සංඥා වේදිත නිරෝධ සමාපත්තියට සමවත්. ඉතින් ඒක නිසා මේ සංමාපත්තිය මේක සංවලින් මිදී නිදහස් වුණාම රාගයට නොයනි විතරාගී ද්වේෂයට නොයනි නොගැදී විහිද ද්වේෂී මානෙ මොහේන දුක්ඛිත මොහින් දැක්කේටපත් වුණාම අර වේදනාව පටිසංවේදී වෙන්නේ විසංකාර ගතං චිත්තං කියලා තේරුම්පත් වෙනවා. එතකොට අර සංඥා වේදිත නිරෝධ සමාපත්තිය කියන තත්ත්වයටපත් වෙනවා. දැන් සංඥාව නැති වෙන්නේ නැහැ. ඒ සංඥාවෙන් ලබන වේදනාව නිසා රෝධ ගැහිම නවතිනවා. මේකයි සංඥාවේ දිට්ඨි නිරෝධ සමාපත්තිය. වෙන මොකක් එහෙම නෙවෙයි. සංඥාව නැති කරනවා නම් ඇහ කන කරන්න ඕන, කන බීරි කරන්න ඕන, දිව අර නිර්වින්දනය කරලා මොන හරි මේ රස බලන්න නැති වෙන්න, ඒ වගේම කයට අර ස්නායු අක්‍රිය කරලා මේක කරන්න. මේ එකක් එහෙම නෙවෙයි. මේක මේ වේදනාව තියෙනවා, ඒ වේදනාව දිගේ සංකාර කරන්නේ නැහැ. ඒ වේදනාව දිගේ සංකාර නොකරනකොට අර නිරෝධ රෝධ කරන්නේ නැහැ, නිරෝධ තත්ත්වයටපත් වෙනවා. ඒ නිසා ඒ වේදනාවෙන් මත් වෙන්නේ නැහැ. ඒ වේදනාවෙන් චිත්ත වීති දුවන්නේ නැහැ. ඒ වේදනාවෙන් ශක්තිය ප්‍රභාවය කරගන්නේ නැහැ. ඒ වේදනාවෙන් ජවන්ති මතු කරගන්නේ නැහැ. ඒකෙන් නිවෙන. ඒකයි මේකේ හරය. වෙන මොකක්වත් නැහැ.
යම් පංචස්කන්ධයක රාගයෙන් හෝ ද්වේෂයෙන් පටිච්ච සම්පාදිත එය පංච උපාදාන ස්කන්ධයක් බවට පත් වුණා යයි පැවසෙනවා. නමුත් ඇලීමකට හෝ ගැටීමකට පටිච්ච නොවි මෝහය තනිව ස්වාධීන පංචස්කන්ධයක එදුණු විට එය පංච උපාදාන ස්කන්ධයක් ලෙස සලකන්නේද?
රාගයෙන්ුත් පංච උපාදාන ස්කන්ධය උපාදානය කරගන්නවා, ද්වේෂයෙන්ුත් පංච උපාදාන ස්කන්ධය උපාදානය කරගන්නවා. මෝහයෙන් නිසා රාගයේ ද්වේෂයේ දෙකම උතුරි. එනිසා මෝහය නැති වුණොත් රාගයේ ද්වේෂයේ උතුරින්නේ නැහැ. පංචස්කන්ධය උපාදානය කරගන්නේ නැහැ. ඉතින් ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕනේ මේ මෝහය තමයි මුල. මෝහයෙන් නිසා රාගයේ ද්වේෂයේ උපදින්නේ. හැබැයි රාගයේ ද්වේෂයේ උපදින හැම වෙලාවකම මෝහය මෝහා වෙනවා, මොට්ට වෙනවා. එනිසා මෝහන් තක ඇති වෙනවා. එනිසා නැවත නැවතත් රාගයේ ද්වේෂයේ ඒ හිතේ උපදිනවා. තව එක ප්‍රශ්නයක් අහලා
චූලසෝතාපන්න යන කුමක්ද?
ඒක මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයක් එහෙම නෙමෙයි. ඔක සමහර අටුවාකාරයෝ කියලා තියෙනවා. මේ චූලසෝතාපන්න මහසෝතාපන්න කියලා දෙකක් එහෙම නැහැ. සෝතාපට්ඨි ඵලය කියන්නේ එකයි, දෙකක් එහෙම නැහැ. ඔය අටුවාකාරයෝ මේක තේරුම් ගන්න බැරුව බොහෝ වචන වැරදි වචන මේ අටුවාවල පස්සේ දීපු අටුවාවල සහ දේවල්ලු කියන. ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕනේ. එහෙනම් මේ ස්වභාව ධර්මයෙන් කියන්නේ මේක නවත්වන්න කියලා හැමදාම. දැන් මේ පින්වතුන් කවුරුත් සාධුකාරය දෙන්න පින්නම් ඕනක් කරන්නේ. දැන් මේ පින්වතුන් පැය තුනකට කිතු කාලයක් නැන්දේ සාමාරික වැඩි කාලයක් මේ ධර්ම දේශනාව වාර්තලා උදේන කවුරු සාධකාරයක් දෙන්න කින්නම් කරනවා. මේ පින්වතුන් කල්පනා කරගන්න ඕනේ දැන් මේ පැය දෙකම ආරක්ෂා කාලයක් තුළ අපිට ස්වභාව කර්මී අවස්ථාව දුන්නා. එන්දා දැන් මම දුව 11ට නවත්තනවා කියලා ආරම්භයේ දුන්නා. දැන් 11යි වෙලාව. එහෙමනම් මේ පින්වතුන් පොන්සිට පහදාගෙන මේ ධර්ම ශ්‍රවණය කරලා මේ ධර්ම අතිවිහාරා ඒ විද පෑන්තුන අවස්ථාවේ අපි පින් අනුමෝදන් කරන්න පින් දෙන්න පින් පවරන්න ඕන. මේ විශේෂයෙන්ම එක්කෙනෙක් නෝට් එකක් ගෙවලා කියනවා ජයවර්ධන ගුරුවරයා වැඩ කරන චාන්දරින්ගේ මම අවුරුදු 90ක් පමණ වෙනවා. එයාට පින් අනුමෝදන් කරලා ආශිර්වාදයක් කරන්න කියලා බොහොම අසහායක සෞඛ්‍යයක් තියෙනවා කියලා. එනිසා ඒ අයට මේ සියලුම පින්තුන්ට මේ සියලුම පින්තුන්ගේ නමින් මියපරලෝකී අනන්ත සංසාරේ උදව් කළ උපකාර කරන සියලුම දෙනාට අපි පින් දීල පින් අනුමෝදන් කළ පින් බවලා මේ පුණ්‍ය ශක්තියේ හේතු කොටගෙන සියලු ඥාති මිත්‍රාදීන් සසුන් නිදී ඉඳාසුත්‍රා නිරන්තරයෙන් දුරපත් කරන්නට මේ පින් සියලු ඥාතීන්ගේ උදව් වේවා, උපකාර වේවා, හේතු වාසනා වේවා. සියලුම දෙවියන් වහන්සේලා අනන්ත අප්‍රමාණ සත්‍යයන් කෙරෙහි අනුකම්පාවක් ඇතිව සියලු සත්ත්වයන්ට පින් දීල පින් පවරන පින් අනුමෝදන් කරලා මේ පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන සියලු සත්ත්වයෝ සතර දුකින් නිදහස් වෙත්වා. නන්දයෙන් දුරපත් කරන්නට මේ පින් සියලු සත්ත්වයන්ට උදව් වේවා උපකාර වේවා හේතු වාසනා වේවා මේ මිනිස්සු කල්පනා කරගන්න ඕන මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට ආපු ඒ වගේම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ අයට ඒ ගිලම්පද ආදී දීපං සංග්‍රහයක් කරපු අයට ඒ වගේම ස්වාමීන් වහන්සේට දවල් දානේ පිළිද කරපු අයට ඒ සියලුම පින්වතුන්ට අපි පිළිසින් කේතනාවක් කරලා අවංග සිතින් පින් දීලා පින් පවරලා මේ පුණ්‍ය ශක්තියේ හේතු කොටගෙන ඒ සියලු අයගේ තුන්සිත පහදාගෙන මේ සංසාර නයින් මිදී නිදහස්වන්නට තමන් සංසාරයේ ණය වූ සෑම දිනාටම පින් දීලා පින් පවරලා අනුමෝදන් කළා එනිසා මේ පින්වතුන් පිළිසිදුයි ඒ පිළිසිදුයි දක්වාගෙන මේ පින්වතුන්ට ධම්මානුගමන ප්‍රතිපදාවේ යැති චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහා දීර්ඝායුෂ ආලෝක නාපත්‍යක් ලැබ ධම්මානුගමන ප්‍රතිපදාවේ යැති වීමට මේ පුණ්‍ය ශක්තිය උසල් බලයක් හේතු වාසනා වේවා ජීවන් අතිසේක මේ පින උදව් වේවා උපකාර වේවා හේතු වාසනා වේවා මේ ගාථා මන්ත්‍රයෙන් පින් දෙන්න
සමාගමෝ